දෛ ගෞරවනීය මෑණියන් වාසී මෑණිවරුන්ගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ගත සතහන් වෙන්නේ අපේ වැඩමුළුවේ 4 වෙනි දවස වශයෙන් මේ කාලේ අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් ඉතින් ඒකට සූදානම්මට වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තිනවා ඉතින් මම බලාපොරොත්තු වෙන වැඩසටහන ලිඛිත ප්‍රශ්න මාර්ගයෙන් ඉදිරිපත් කරගෙන මෙහෙවන්න අතර වාරේදී කාට හරි වෙන සභාවේ ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටියා. ඒ වාර්තාගත වීමේ පහසු පිණිස මයික් එකක් පාවිච්චි කරන්න කියලා මම ඉල්ලයි.
මයික් එක දීලා.
හොඳයි. මෙහිමයි ලිඛිත ප්‍රශ්න යන්නේ ආනාපාන සති භාවනාව කරන විට මගේ නල්ලේ මැද තද ගතියක් ඇතිවේ. හිස මුදුනේ ඇතුළතින්ද තදවන ගතියක් මට දැනේ. ඒ හිසේ කක්කමක්ද නොවේ. ස්වාමීන් වහන්සේ මට මේට උපදේශක් දෙන්න. මේක ඇත්තටම දැරිය හැකි එකක් නම් භාවනාවේ මෙන එකක් වගේ තමයි තේරෙනවනම් එක පැත්තකින් සතුට වෙන්න පුළුවන්. හිත දැන් ඇතුළට අවිලා ගියා. හිත බාහිරේ ගිහිල්ලා නැහැ. මෙන්න මනාලලේ හරි ඉෂේ හරි තදවීමක් තිබෙනවා. නමුත් කිසියක් අක්කමක් මට්ටමට වෙහෙස කර මට්ටමට එනවනම් අනිවාර්යයෙන්ම ආනාපාන සතිය නෙවෙයි ආවේනික අරමුණ වෙන එකක් තියදී ආනාපානේ අල්ලන්න හැදීමේ ප්‍රශ්නෙ මතුවෙනවා වෙන්න පුළුවන්. නමුත් දරන්න පුළුවන් එකක් නම් යෝගාවචිත උත්සාහ කරන්න තියෙන්නේ තදගතියක් නලලි හරි මුදුනි හරි ඇතිකොට ආනාපානේ කොහොමද නැතිකොට ආනාපානේ කොහොමද කියලා බලන එක විතරයි. නැති වෙලාවේ මට මෙහෙම පේනවා ඇති වෙලාවේ මට මෙහෙම පේනවා කියලා බලාන බලාන යනකොට අවධානය ප්‍රධාන වශයෙන් යන්නේ ආනාපාන සතිය විශේෂයෙන් සතිය විශේෂයෙන් යන්නේ ආනාපානෙට ක්‍රමයෙන් අර තදගති මැකිලා යන්නත් ඉඩ තියෙනවා සමහර විටක මේ ධාතු ගුණයක් පාඨවි ගුණයක් පෙන්නන ගතියක්ද කියන දන්නෙත් නැහැ ඒ වුණත් එහෙම නැත්නම් ඒක ශාරීරික රෝගයක් වුණත් දැරිය හැකි මට්ටමක් තියෙනවනම් ඒක තියේදී ආනාපානෙ බලන්ඩ සමහර විටක ඒ තදගතිය ළඟතියේ ආනාපානෙ ඈතතියි. සමහර ආනාපානෙ ළඟතියේ තදගතිය ඈතතියි. අන්නේ විදිහට ඒ වගේ වෙස්පර්ලි සිදු වෙනවා. ඒක තමන්ට ආනාපානෙ නොදැක්ක පැතිකඩවල දැක ගන්න උදව්වක් වෙනවා. ඒ විදිහට ඒක කරදරයක් බරක් කරගන්න නැතුව භාවනා කරන එක. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි මේ විදියට කියනවා හිතනවා මම නැත්නම් මේ නිදහස් වෙන්නේ කවුද පැහැදිලි කරන මෙන් කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිමි මේ ප්‍රශ්නේ ඉච්චරයි පිළිසිදුමදි නමුත් මම හිතනවා යම් ප්‍රමාණයකට තීරණයි කියලා ඇයි ඒකෙදී මම හිතන අපි ඊයේ හවස කම්තාන් සුද්ධ කරන වෙලාවේදී හොඳට අපි කාරණා මතු කරගන්න උත්සාහ කළා අපේ ශරීරයේ අපේ වචනයේ අපේ හිතේ මට කළ හැකි හිතලා කළ හැකි චේතනාවකින් කළ හැකි අදිෂ්ඨානකින් කළ හැකි දේවල් සියල්ලම නතර වෙන්න ආරින්න නතර වෙන ගියාට පස්සේ තමයි තේරෙයි මේ හිතලා දේවල් නතර කරාට ඇතුලේ වැඩ ගොඩාක් යනවා අන්නේ වැඩ ටික මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්න පුරුදු වෙනකොට තේරෙයි එව්වත් මගේ කියාගත්තොත් එව්වත් මම කියාගත්තොත් එව්වත් මගේ ආත්මය කරගත්තොත් ප්‍රශ්න දරා ගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ටික කොටු කරලා ඒ ටික මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හරියට පිරිසුදු කෙරුවට පස්සේ කිව්වොත් තමයි තේරෙන්නේ මේ හිතලා කරන ටිකත් මම නෙවෙයි. අරක තේරුම් ගත්ත දවසේ තමයි මේක තේරුම් ගන්නෙ. ඒක නිසා මේ ඉනේන දේවල් වලට පාරයි නිතින ගස්කල් වලට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක නෙවෙයි මේ කියන්නේ. භාවනා කළා කායනුපසනාය කියලා පැමිණුණාට පස්සේ ආනපන හොඳට සංසිඳුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව අරමුණක් නොපෙනුණත් මෙනෙහි කිරීමක් නොකිරුවත් හොඳට බලනකොට තේරෙයි වැඩ ගොඩාක් යනවා. තමන්ගේ පාණිකින්තරෝ තමන්ට ආඳුම්ට්ටු කරගන්න බැරි රාශියක් වැඩ වෙන සමාධි බා රූපාකාරයෙන් පේනවා. අර ශබ්දාකාරයෙන් පේනවා. සමාහට හිතවිලි ආකාරයෙන් පේනවා. ගන්ධ වශයෙන් දැනෙනවා. රස වශයෙන් දැනෙනවා. අන්නේ දැනෙන සියරම මනෝ මූලමේ දේවල් ඒවට මම කියා ගන්න තමයි කෙලස් බරිත හිත කැමති වෙන්නේ ආශප්පුරු සිහිත කැමති වෙන්නේ කල්යාණ මිත්‍ර නොවෙන හිත ඉවත් මම කියා ගන්න හදනවා සර්වචනන්ත හරි ලස්සනට ඒක කැඳේ ගල බිරු වගේ වෙන් කරලා මේ ඉබේ මතුවෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ගත්තට පස්සේ හොඳට නිින්ද යන්න පටන් ගන්නවා කාබු දෙයක් දිරවන්න පටන් අරගන්න මේ අනවශ්‍ය අහ කියන දේවල් ඇඟේ දාගෙන ඇති කරගන්න මානසික පීඩනයේ ආතති නැති වෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒක යෝගාවචරයගේ ඉදිනදා ජීවිතේට විනිශ්චය කටයුතු වලට පරිපාලන කටයුතු වලට උනත් උදව් කරනවා. ඒ නිසා මේ මම නැතිනම් මේ නිදහස් වෙන්නේ කවුද පැහැදිලි කර දෙමින් උපාංශිකෙන් දෙපානම් දීලා සිටීමේ ඉස්සල්ලා නොහිතා ප්‍රාර්ථනා නොකර අදිෂ්ඨාන නොකර පහළ වෙන දේවල් දැකලා මම නෙවෙයි කියන්නේ. ටිකක් කල් ගියාට පස්සේ තේරෙයි අදිෂ්ඨාන කරලා ගත්තත් හිතලා ගත්තත් ඒ දේවල් වල පවා මෙහෙම මම කියා ගන්න දෙයක් ඇත්ත නෑ. මේ ආයතනයක් මෙතන දුවනවා. ඒ ආයතනේ ඒ නිලධාරිය ඇවිල්ලා ඒ වැඩ කෙරුවට මේක මූලික ඒකකයක් නෑ. මූලික කොඳුයට පෙලක් නෑ. මූලික හරබද්ධතියක් නෑ. මූලික ආණ්ඩුවක් නෑ. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහන්නේ මම නැත්තම් මේ නිදහස් වෙන්නේ කවුද කියලා මේ හිතේම ප්‍රපංචයක් තමයි. හිතම ප්‍රශ්නක් නගලා අහනවා. මේකෙන් මම නැත්තම් මේ නිදහස් වෙන්නේ කවුද කියලා ඒක හරියට හොරා ගැම්මෙන් පේන අහන්න වගේ වැඩක්. මේ හිතම තමයි මේ ගේම ගෙනියන්නේ. මේ හිතම තමයි මවල පෙන්නන. එයාම ප්‍රශ්නයක් අහනවා. එහෙනම් නිදහස් වෙන්නේ කවුද කියලා. ඉතින් ඒ නිසා මුලදී මේකේ අර්ථය එහෙම නැත්නම් මේකේ පිටිපස්සේ තියෙන ව්‍යාකරණේ සමීකරණේ මූල ධර්ම වැටෙන්නේ නැහැ. මුලදී බුදුහාමුදුරු කියපු නිසා කරගෙන කරගෙන යන්න පහුවෙනකොට තේරෙන පටන් අර ගන්නවා. මේක හැදිලා තියෙන්නේ මේ පද්ධතිය හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම මමයා පවත්තන විදිය. ඒ නිසා මම නෙවෙයි නම් කවුද කියලා අහලා හරි මමයට අයිතිවාසිකම් ලබා දෙන එක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. මමයි කියලා අරගෙන ඔව් මම තමයි කරන්න කියලා අනික වතුරු ගහක බලන්න කොහෙද මම ඉන්නේ කියලා. කොහයක්වත් වෙන දෙයක් නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේ නම් නිත්‍යානුකූල ප්‍රශ්නයක්. ඒව නැත්තම් හොඳට මේ තර්කයට සහ දර්ශනයට අනුව ගැලපෙන ප්‍රශ්නයක්. උත්තරේ හැබැයි අපි හිතන තරම් ලේසි නෑ. උත්තරේ ප්‍රතිපදාව තුළින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ළඟා වී තු උත්තරයක් තියෙන නිසා මුල් ප්‍රදේශයේදී ඒක තීරුම් ගත නැත්නම් ශ්‍රද්ධාවෙන් බැහැගෙන යන්න වෙනවා. යනකොට ඔය ප්‍රශ්න අහන හිත දුර්වල වෙන්න ගන්න. මමයා දුර්වල වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා 100ෙන් හිමීට කර පසුව වාඩි වී භාවනා කරනකොට තද නිදිමත ගතියක් දැනේ. වේගෙන් සක්මන් කර වාඩිවොත් ඒ මඟහැර යාවිද කරුණාකර පහදා දෙනු මැනවි. මේක ඇත්තටම මේ අමාරු මූලධර්ම වශයෙන් උත්තර දෙන්න අමාරු කරලා බලන්න. සමාහලට අර ඕනෑට වැඩිය හිමීට කරන්න යෑම કૃත්‍රිම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය වේගෙන් සක්මන් කරන්න සක්මන සඳහා કૃත්‍රිම වේග දාන්න එපා. ඇඟ කැමැති වේගෙන් යන්නේ එකයි තියෙන්නේ. මචික නිසා ඒ වගේ වෙනවනම් ටිකක් ක්‍රියාශක්තිය දෙන්න වෙනවා. නිජමත ගති වෙනවනම් ක්‍රියාශක්තිය දීලා එහෙම නැත්නම් කර්මන්‍ය භාවය ඇති කරගන්න යට වාක්‍යයේ තියෙන විදිහට මේ වේගෙන් ටිකක් සක්මන් කරලා බලන්න ඕනේ. මේ නිජමත එකති එනවනම් නැත්නම් කියනවා පස්සෙන් පස්සට සක්මන් කරන්න. එතකොටත් නිජමත ගති නැති වෙනවා. එහෙම නැත්නම් තාප්පයක් උඩ සක්මන් කරන්න කියනවා. එහෙනම් දැන් පල්ලමක පස්සෙන් පස්සට එන්නේ කියලා කියනවා. එතකොට බක්කාලෝ නිජමත ගැලවිලා සර්පේත දන්නෙත් නැහැ වලත් දන්නෙත් නැහැ මොකක් හදාන්නෙත් නැහැ. ඒ හිත නටනවනම් හිතටත් දෙන්න ඕනේ නටන જાති පදයක්මයි ගහලා දෙන්න ඕන කියලා. එයිසා කියනවා තාප්පයක් උඩ සක්මන් කරන්න නිදා ගන්න නෑ මොකද බැරිලා බෙල්ල කඩා ගනි. නැත්තම් පස්සෙන් පස්සට සක්මන් කරනවා. මොකද වෙන්නේ කියලා. නැත්තම් පුළුවන් නම් ඔලුවෙන් ඉඳගෙන අත් දෙකෙන් සක්මන් කරනවා. කෙලස් ගහන ගැට දැනගෙන කෙලස් වලට අපි අනිත් පැත්තට ගැටේ දෙන එකයි ජීවිතේ. ආර්ය පරිශන කරනකොට කරන්න දෙන විකාර තේරම කරන්න ඕනේ නම් ඒවා ගැන දැනගන්න ඕන නම් ඔය චූල සීනාද සූත්‍රයේ සරුවචනසේ දුස්තර ක්‍රියා කරන කාලේ කරපු ටික කියවලා බලන්න පොතක ලියන්න බැරි දේවල් කරලා තියෙනවා. සබ්බිය වශයෙන් පොතක කරන්න ලියන්න බැරි දේවල් පරිශන කරලා සරුවචනසේ කියන මම උඹලට මහන්සි වෙන දෙයක් නෙමෙයි ඔක්කොම මම කරලා තියෙනවා. මම බලට දීලා තියෙන්නේ මැද පිළිවෙත අමාරු හරිය මම කරලා ඒ වැඩක් නැහැ. හරි පාර මෙන්න තියෙනවා. ඕනේ නම් ඒක කෙරුවට කමක් නැහැ. ඒ වගේ නිදිමත එනවනම් ඒකට ගැළපෙන උපක්‍රමයක් දාන්න එකයි තියෙන්නේ. ඒකයි ඔය ධක්මං හදන වෙලාවට කට්ටියට යන්න දෙන්නේ නැත්නම් අපි ඔය කැලේ හදලා තියෙන ධක්මං භාවනා කරනකොට ඕනේ කරක ඕනේ පිස්සක් කෙලින්න ඉඳී තියලා සක්මන් වල වදන ටිකක් ඈත් කරලා පස්සේ මසර දක්මන් කරනවා එක එක જાති කරලා නිඳ කඩා ගන්න. ඇත්තටම සම්මත උත්තර නෑ මේවට. කරු ස්වාමීන් වහන්සේ මම පර්යංකයට වාඩි වී ආනාපාන සති භාවනා වැඩිමේදී විනාඩි 10 15 අතරදී හුස්ම නොදැනී දැහැන් ගත වේ. අවට පරිසරයේද ඇසේ. මම ගැස්සී පිටිපස්සට හෝ ඇලයට හෝ ගැස්සෙන ස්වභාවයක් ඇතිවේ. මම මෙය නින්ද යාමක් කියා නොසිතේ. මට මෙය නින්ද යාමක් කියා නොසිතේ. ඇසරීමටද හිත නොදේ. මේ විදිහට විනාඩි 45ක් 50ක් සිටියහක මෙසේ ඇතිවන්නේ ඇයිදයි කියා මට පහදා දෙන්න. මම හිතන ඊයේ ධර්ම දේශනාවේ අපි මේ පැත්ත, ඒ කියන්නේ අරමුණ හොඳට ගෙවිගෙන යනකොට හිතේ කයේ අපිට බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රියාකාරකම් වර්ගයක් එන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි. මේ ලෑස්තිලා යන්නත් අමාරුයි. එකම උත්තරේ ලෑස්තිලා යන එක තමයි. බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් හොඳට තමන්ට තේරෙනවා නම් ඒ විකාර, ඒ ශරීරයේ එක එක ආකාර විකාර ඔළුවේ දේවල් වෙන්න ඉස්සරලා ආනාපාන සතියේ, ඒකෙන් පස්සෙත් ආනාපාන සතිය කියලා අරසාවක් තියෙනවා. මම නැවතත් කියනවා ඒ සතිය ගිලිහිම පස්සට වැටෙන්න හදනවා, අතපය විසි වෙනවා, එහෙම නැත්නම් නින්දද කියලා දන්නේ නැතුව හීන පේන්න පටන් ගන්නවා වගේ ජවනිකාවට ඉස්සරලත් සතිය තියෙනවා නම් ඒ ජවනිකාවෙන් ඇහැරිලා ආයෙත් ආනාපාන සතියට නම් හිත වැටෙන්නේ. මේක භාවනාවෙන් වෙන එකක්. අපි මේක නැවත නැවත මේකට හිත යෙදීමෙන් වශී කරගතිය යුතුයි. ඒ පිට යන ඉස්සරලා හරි පිට ගිහිලා ආපහු එනකොට හරි ආනාපානෙ නොවි ආනාපාන සතිය නොවි වෙන තැනක ගිහිලා තිබුණා නම් කෙලස් නින්දක් වෙන්න ඉඩ තියෙනවා. එම නැතුව මුලාග දෙක සතියෙන් යුක්ත නම් මේක කෙලස් නින්දක් නෙවෙයි. මේකට කියන්නේ හිත ලීන වීමක් සහ හිත සැඟවී ගැනීමක් කියලා. ඒ නිසා ඒක සාමාන්‍ය සතියෙන් අල්ලන්න බෑ. ඒකටම ලැහැස්ති වෙලා සුපචිත්තිත සතියකින්, එහෙම නැත්නම් වේපුල්ල සතිය කියලා සඳහන් කරනවා, විපුල භාවකෙන් යුක්ත මම මේක අල්ලන්න ඕනෑ කියලා හොඳ දල්වග සතියක හිටියොත් ඒ ලීන වෙන හැටි, නිලීන වෙන හැටි හරියට දැන් මේ කාලේ මේ ඊට පායනකොට හඳ ලීන භාවයටපත් වෙනවා. උදේ පාන්දර ඊර නගිනකොට හඳේ අර දිෂ්ණේ අඩු වෙනවා. දිෂ්ණේ අඩු වෙලා හඳ නොපෙනියම්. එහෙම නැත්නම් ඊර පායනකොට තරු දිහා බලනකොට ඊට පායන පායන තරු ලීන භාවයටපත් වෙනවා. තරු නොපෙනී යනවා. සංගවි ගන්න නමුත් තරු නැති වෙනව නෙවෙයි. ඒක හොඳටම තේනවා. ආය රැ වෙනකොට ওই තරුම තමයි පායන්නේ. නමුත් මේ වෙලාවේ පෙනුවට තරු පේන්නේ නැහැ. ඒක කියන්නේ තරු ලීන වෙලා සැඟවිගෙන ජී. එතකොට ඉරබඩු තරුව හරි උදා තරුව හරි වශයෙන් පේන සිකුරු තරුව දිහා ඒක ඉරබඩු තරුවෙන් තමයි ඉරබඩු තන උදා තරුවෙන් අල්ලද හැකි. උදා තරුව ඒ වගේ තරුවක් දිහා හොඳට බලන්න හිටියොත් ඉර නැග්ගත් දවල්ටත් පේන. ඒක ඇහි හොඳ තීක්ෂණ ගතිය තියෙනවා නම් පේනවා. ඒක වගේ එක ග්‍රහයක් නේ. ඒ වගේ අනිත්තරුත් සමහර වෙලාවට හොඳ ඇස්තති කෙනෙකුට දකින්න පින්නේ වෙන්නේ ඉඳ තියෙනවා. සාමාන්‍ය කෙනාට පේන්නේ නැහැ. මොකද ඉරේ ප්‍රභාව වැඩි වෙනකොට මේ චන්ද ප්‍රභාවයි තතුවල ප්‍රභාවයි අඩු වෙනවා. අන්න ඒ වගේ හිතේ ක්‍රියාකාරකම් යම් මට්ටමකදී තිරේ පිටිපස්සට සැඟවි ගන්නවා. අන්න එතන අල්ලන එක අපිට සාමාන්‍යයෙන් සෙල්ලක්කාරකමට කියන්න පුළුවන් යටි හිතට පිවිසුම් මාර්ගය එතන තමයි තියෙන්නේ. අපි දන්නවා අපේ බටහිර මානසික විද්‍යාව හැටර උඩු හිත යටි හිත කියලා දෙකක් තියෙනවා. උඩු හිතනේ අපි පේන්නේ දන්නේ යටි හිතට බැස ගන්න තමයි ඔය හදාන්නේ. අන්න එතනදී උඩු හිතේ ඉඳලා යටි හිතට මාරු වෙනකොට හිතේ ගොඩාක් මායාකාරී වැඩ වගේක් වෙනවා. අතපය ගැස්සෙනවා, කැරකෙනවා වගේ දැනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ රස දැනෙනවා. අන්න ඒ බව දැනගෙන හොඳට හිත සලා ගන්න නැතුව හොන්ත සතියකින් ප්‍රබල සතියකින් ගියොත් ඒ ලීන භාවයට අවදි වෙන්න පුළුවන්. අවදුනට පස්සේ කාපට් එක උස්සලා කාපට් එකේ යට තියෙන කුණු දකින්න වගේ Tamange හිතේ මෙතෙක් කල නොදැක්ක ඊටාම සියුම් ක්ලේශයන් වැඩ කරන හැටි පේනවා. එහෙම නැත්නම් තොරණක් බල බල ඉඳලා තොරණ පිටිපස්සට ගිහිල්ලා තොරණ ෆ්ලෑෂර් කොටේ වැඩ කරන හැටි බලන්න. ඔය ලයිට් ඔක්කොම පත් වෙන්නේ නිකන් දෙයියොමවලා නෙවෙයිනේ. ස්විච් බ්‍රේකර් එක තියෙනවනේ ෆ්ලෑෂර් කොටේ. ඒක මල ජරාවක්. තොරණේ තියෙන ලස්සන නෑ. ඒකේ චර 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 ගාලා කරගෙන කොටයක් පිටිපස්සේ තියෙන මේ වගේ තමයි. ඔය උඩු හිතේ දෙල්ලංකාරකම් හරහා වස්සගෙන යටි හිතට ගිහිල්ලා බලනකොට මේ ලෝකේ කිසිම කෙනෙකුට යටි හිතේ දැකලා ආඩම්බර වෙන්න දෙයක් නෑ. ඒකේ තියෙන සංසාරේ පුරාවට ගినాපු අවුරුදු 7ක් 8ක් පරණ වෙච්ච අසුචි වලක අසුචි වගේ. ඒක දකින්න කැමති නෑ අපි. ඒ නිසා අපි ආයේ උඩු හිතට එනවා, රූප බලනවා, ශබ්ද අහනවා. නමුත් බුදුරජාණන්සේ කියනවා කුඹම එකතු කරගත්ත එක හොමීට අරමුණ ගෙවන් වෙද්දී කලබල වෙන්නේ නැතුව කලබල කරනවා. හැබැයි ඇඟ කලබල කරනවා, හිත කලබල කරනවා. නමුත් එකක්වත් නොදැරෙහික මට්ටමේ නෑ. හොඳට ගියාට පස්සේ යටි හිතේ ස්වභාවය පේනවා. එකක් තමයි ඒක ලැජ්ජ උපදවන සුළුයි. පිළිකුල් සහගතයි දුකයි. සතුටු කාරණාවේ තමයි අපි ඔක්කොගෙම එකයි ඒක. ඒ යදී සතුටක් ඇති වෙනවා මේ වසන් ගන්න මිනිස්සයා උත්සාහ කරාට මිනිස්සෙ හිතේ මගේ හිතේ වතරක් නෙවෙයි. මේක හරහට ගියාට පස්සේ අඩිය පේන එකෙන් අපි ඔක්කොම සමානයි. ඒකට කියනවා යුනිවර්සල් අන්කොන්ෂස් කියලා. මේකට අපි විවෘත වෙන්න බෑ රූප බලන තාක්කල්. භාවනාවේ යන්න පුළුවන්. නමුත් ඒක ලැජ්ජිතයි. ඒක පීඩිතයි. ඒක පෙළෙන සුළුයි. එනිසා අපි ඉක්මනට ආපයවිලා රූප බලනවා. ශබ්ද අහනවා, ඇඟපත තුනක්ද කියලා බලනවා, හයියෙන් හුස්ම ගන්නවා, සැක කරනවා, නින්දට වැටෙනවා. මොකද මේක දකින්න කැමති නැහැ. ඉතින් මේක දකින්න නැතුව දුක්ඛ සත්‍යයේ මොකද්ද කියන එක අවබෝධ කරන්න බෑ. එනිසා ක්‍රමවේදේ තියෙනවා, ක්‍රමවේදේ ප්‍රතිඵලෙත් තියෙනවා. නමුත් අපේ හිතේ තියෙන ශටගති නිසා, මායාවී ගති නිසා, වංචනික ගති නිසා අපි එතෙන්ද කියලා රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ පොළාපයින්නා හිත. ඒ පොළාපැනිල නින්දක් මාර්ගයෙන්, සැකයිපදී මාර්ගයෙන්, අතපය ගැස්සීම් මාර්ගයෙන් කෙරෙනවා. ඉතින් මේකෙන් එහා පැත්තට ගියොත් තමයි ආර්ය ලෝකෙට, ආර්ය විවහරයට, නැත්නම් ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන ව්‍යාකරණයට වැටෙන්නේ. නමුත් හිත කැමති නැහැ. හිත දන්නවා කියනවා, දන්න යකාට නොදන්න යකාට වැඩිය හොඳයි දන්න යකා කියලා. මේ දන්න ඉදurang එක කරකෙන්න හරි ආසයි. එන්න ඒකට අරස්සාව සලසන දෙයට තමයි ආගම කියලා කියන්නේ. ධර්මයේ ආගමක් නෙවෙයි, ධර්මයෙන් එහා පැත්තට ගෙනියන්නා. ආගම කරන්න හදන්නේ ආයසරයක් ගෙන්නලා අරයට අරස්සාව, ඒ අනන්‍යතාවය, රූප, ශබ්ද, ගන්ධ වෙන්නලා තියාගෙන ඉන්න එක තමයි ආගම. ඉතින් අපිට කවදා හරි මේ ආගම විනිවිදගෙන ධර්මයට බැහැ ගන්නකොට මේ වගේ ගැස්සිලි කම්පන චංචල වගේක් වෙනවා. කවදා හෝ බය තියෙනකන් ඕක තේනවා. බය නැතුව ඕකට මුණ දීපු ගම එනවා ගණන් ගන්න. ඕන තරම් එන්න ඉඩ තියෙනවා. මේ බය නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ ලිෆ්ට් එක පල්ලෙහාට එනකොට ඉස්සලා දවස්වල ඇඟ කිලිපොළන ගතියක් තියෙනවනේ. පල්ලෙහාට යනවා දකින්නකොට කතුරුන්චිලාවේ තර එහා පැත්තේ බහිනකොට බඩ දනවා. මොකද පස්සේ යනකොට ඒකම ජොලියක් වෙනවා. ඊළට යනකොට පපුවයි දන්නේ, පහළට එනකොට ඔන්නෝම කියලා කතුරුන්චිලා කවි තියෙනවා. කතුරුන්චිලා කැරකෙලා පල්ලෙහාට යනකොට බඩ දන ගැටියක් තියෙනවා. ඉසලේසල බය වුණාට පස්සේ ගානක් නැතුව නේ වගේ මේ ගැස්සිලි හැපිලි නැතුව යන්න තියෙනවා නම් බෙන්ස් කාර් එක වගේ නිවනට යන්න පුළුවන් නම් හොඳයි. මේක නිකන් පරණ මයිනර් කාර් එකක් වගේ යන්නේ. දඩ බඩස් කාලේ එල්ලි එල්ලි. එහෙනම් ගමනක් තියෙනවා බෑ. ඒ නිසා මේක මම ඊයවස් ඇත්තරම වෙලා ගත්ත මේක සාකච්ඡා කරන ධර්ම දේශනාවේදී මම හිතන අපි අදත් ධර්ම දේශනාවට මේකේ කොටසක් සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ওই පැත්තත් ඒකට අනිත් පැත්තත් දෙක සංසන්දනයක් සම වායාමයේ හරහා සිදු වෙන හැටි අපි ධර්ම සාකච්ඡායේදී ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංග භාවනාව අතරතුරදී සක්මන් භාවනාව අතරතුරදී හිචිවිලි වේදනා ආදී පැමිණ විට මම පුරුද්දක් ලෙස මේවා මගමන වේ, මගේ නෙවේ, මගේ ආත්ම නෙවේ යන්නට හැසිරි ලෙස යන්ට හැරියෙමි. අමනාපකින් තොරව ඒ චිතර කාවැදුන අදහසකිට අදහසකින් එසේ නොකලත් පසුව නිතර පුරුදු වන විට මම විසින් හිතාමතා ඇති කරගත් ඒවා නොවන බවත් අනාත්ම ස්වරූපයෙන් පැමිණ ඒවා බවත් වැටහෙන්නට විය. මම යනු තණ්හාව ලෙසත් මගේ ආත්මෙ නොවේ යනු ලෙස අනාත්ම ලෙසින් මේ අනුව සලකමි. මේ නිවැරදිද පාදා දෙන්න. මගේ යන පදේ මානී ලෙස සලකනවා නම් මෙතෙන්ති සිටුන මානී කුමක්දයි තීරුම් කර දෙන්න. මේක ඇත්තටම මේ විස්තර කරලා දෙන්න හදන එක මේ රේඛාවක් හරහා. නමුත් විස්තර කිරීමේ සහ සිද්ධ වීමේදී රේඛීය ක්‍රමෙත් නෙමෙයි සිද්ධ වෙන ගොඩාක් පැති වලින් විස්තර කරන්න පුළුවන්. එතනමයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. මේක තණ්හා පැත්තෙන් බැලුවොත් කොහොමද මේ ඒවා අර්ථකතන දෙන්නේ, මාන්නෙ පැත්තෙන් බැලුවොත් කොහොමද මේවට අර්ථකතන දෙන්නේ, දික්ටි පැත්තෙන් බැලුවොත් කොහොමද අර්ථකතන දෙන්නේ කියලා විවිධ පැතිකඩ තියෙනවා. ඉතින් අර ඉස්සලා ප්‍රශ්නේ මතු කළ තිබුණේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා කියනවනම් නිදහස් වෙන්නේ කවුද කියන එක. මේ ශුද්ධ ශුද්ධිය ලබන්නේ කවුද කියලා. මේක ඒක ටිකක් උත්තර සපේනවා. ඉස්සලා එහෙන් පුරුද්දර කරගෙන යනකොට පසුව නිතර පුරුදු පුහුණු වන විට මා විසින් හිතාමතා ඇතිකරගත් ඒවා නොවන බවක්, ඒ කියන්නේ අසංස්කාරික බවක් වැටහෙනවා. අනාත්ම ස්වරූපයෙන් පැමිණෙන ඒවා බවක්, මට මේව ආණ්ඩු මට්ටු කරන්න බැරි බවක් කරගෙන කරගෙන යනකොට වැටෙනවා. ඒ නිසා පෙත ගත ක්‍රියාමාර්ගයේ හරි බව වෙලාවට හරියට නියමිත ක්‍රමයට මෙනෙහි කරන එකනට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ ඥානයටම අහු වෙනවා. ඉස්සලා කරන්නේ අපි කල පුරුද්දට, අහ පුරුද්දට, දැක පුරුද්දට. නමුත් යනකොට මේ Tamante මේ ප්‍රත්‍යක්ෂය අස්පනා පිට වැටෙනකොටම මේ බුදුන් අනුගමනය කරපු එකේ, ධර්මයේ අනුගමනය කරපු එකේ, සංඝයා අනුගමනය කරපු එකේ වටිනාකම Tamanටම පැහැදිලි වෙනවා. එම ඉස්සරහට යන්න බුදුචන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිකම් මතු පිට ශ්‍රද්ධාවක් නෙවෙයි. බුදුචන් වහන්සේ දීපු ධර්ම හරහා මේක මුටි මුලින්ම දැක ගන්නකොට සර්වචන්නසේගේ මොලේ මොන විදියට ති වැඩ කරන්න ඇද්ද මේක සත්‍ය කියලා තේරුම් ගන්න. මේකයි හරි ක්‍රමය කියලා තේරුම් ගන්න ගුරුපදේශ රහිතව මොන තරම් ඥානයක් තියෙන්නේ නැද්ද? ඊට පස්සේ මේක අවුරුදු 2600ක් ගෙනලා අපි වගේ කෙනෙකුට දෙන්න මේ ධර්මයේ කොහොම අප කරා එන්නේ ඇද්ද කියලා ලොකු මේ ලෙන්ගතු ගතියක්. ඒකට මේ ඕකප්පන සද්ධාව කියලා කියනවා. එහෙම නැත්නම් ඒ ගුණයට කියනවා අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියලා කියන්නේ මේ දැක ගන්න බැරි දෙයක් බුදුන් ආශ්‍රය කරමු සහ ධර්මයේ ආශ්‍රය කරමු සමම දැක්කා. ඒ නිසා මේ ක්‍රමේ හරි මම මේක එහා තියෙන ටිකක් දැන් ඉස්සරහට කරගෙන යන්න ඕනේ කියලා ඒකට තල්ලු කරන ගතිය මේ ශ්‍රද්ධාවට වැඩිය බොහොම බලවත් වෙලා එන්න පටන් අරගන්නවා. ඒක නිසා මාන්නේ පැත්තෙන් බලනවා නම් මේ ගැන කියන්න තියෙන්නේ මේ භාවනා හොඳට සංසුන් වුණාට පස්සේ Tamanට මැරිච්ච කවුරු හරි අම්මල තත්ලා පේන්න පටන් ගන්නවා. දෙයියෝ කතා කරනවා වගේ ඇහින්න පටන් අර ගන්නවා. හරි මේ යනවා පෙන්වන්න පටන් ගන්නවා. මේවා වෙනකොටම යම් කිසි කෙනෙක් හිතනවා මේ මගේ භාවනා හොඳ නිසා අනික් කට්ටියගේ භාවනා හොඳ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ නැහැ. මට විතරයි පේන්නේ මේක. මහා ලොකු දෙයක් මට හම්බුනේ කියලා කිව්වනම් එතනම එන ගැහිලා වගේ භාවනා කඩලා යනවා. ඒ කියන්නේ භාවනා මාන්නේ නිසා කඩලා යනවා. අද භාවනා ලෝකේ මේ තියෙන විකාර රාශියක් තියෙනවානේ. නානා ප්‍රකාර ක්‍රම තියෙනවා, නානා ප්‍රකාර ෆෝමියුලාස් තියෙනවා, නානා ප්‍රකාර පොරොන්දු වෙනවා. මම සමති අරන් දෙන්නම්, විපස්සනා අරන් දෙන්නම් කියලා. ඒ තේරුම මේ බාගට දැම්බිච්ච අලේ කට්ටිය කාපු කට්ටිය තමයි. අලේ දැම්බෙනකන් ඉඳලා නැහැ. බාගට දැම්බෙනකොට කාලා. ඉතින් බඩේ කැක්කුන් තමයි. මේකේ තියෙන්නේ මුලාව මායාව අයින් කරන එකනේ, මාන්නේ අයින් කරන එකනේ. දැන් එවනේ බැජ් ගහගෙන ඉන්නවා සෝවාන් කිය. සකදාගාම කියලා, රහත් කියලා, ධ්‍යාන අරක ලැබුවා, මේක ලැබුවයි කියලා. ඉතින් මේකෙන් වෙන්නේ මොකක්ද? අර තමන්ගේ තිබුණ නිදහස විවේකෙත් නැති වෙනවා. භාවනා ක්‍රමය ඉදිරියට යනවනම් මේවා ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් තමන් ඇති කරගන්නවා මාන්නේ හරහා. ඒ නිසා මට පාරේ බැලවත් යන්න හම්බ වෙන්නේ නැහැ කියලා නිකන් මොලේට තේරෙනවා. නිසා භාවනා හරියන මනුස්සයා එන්නෙන් නිස්සද්ද වෙනවා, විස්රාම වෙනවා, උදේකලා වෙනවා, විවේක වෙනවා. අන්ධහර පාණ්ඩ යන්නේ නැහැ. අන්ධහර පාණ්ඩ යෑමෙන්ම පේනවා අර පාරේ ලන්දේ තියෙන කුණු පාරට ඇදලා දාගන්නවා. ඒ නිසා මාන්නේ තියෙන කෙනා ඒ වගේ Tamanට අනුතුරුදායක අහිමි කර දේවල් කරගන්නවා. නිහතමානී කෙනා මේක බුදුන්ඩයි වැටෙන්නේ මට වැටෙන්නේ නැහැ කියලා මේ පුළුවන් තරම් නිහතමානී වෙන්න උත්සාහ කරනවා. මේ දකින්න භාවනාවේ ලැබෙන අද්දකීම් අන්දියක් අන්දියක් ගන්න ගියා පාණ්ඩ යන්නේ නැහැ. ගුරුවරයෙක් දැක්කොත් ගිහිල්ලා කියනවා මේක සුද්ධ කරගන්න. ඒත් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව නැතුව අඳහැර පාන්නේ. ඉතින් අද ඇත්තටම මේ එකක් සතුටුයි. මොකද භාවනා කරන පිරිස වැඩි නිසා ගොඩක් තොරතුරු අද පොත්පත්වල පවා තියෙනවා. නමුත් පටලවාගෙන තියෙන පැටලිල්ල දිහා බලනකොට මෙච්චර උගත් ඇත්ත සමානට, මෙච්චර පින් කරපු ඇත්ත සමානට, මෙච්චරම අවංකව වැඩ කරන මිනිස්සුත් අනාගෙන. මොකක්වත් නිසානේ මාන්නේ මම. මේ ලැබිච්ච දේවල් වලින් මම උසස් කියලා හිතන්න හදනවා. අනිකටිය පහත් කියලා හිතන්න හදනවා. එතකොටම අෂ්ටෝක ධර්මයේ විරුද්ධව හිටිනවා. තිනුවත් පෙරදුනා සමහිත කරන එක දන්නේ නැහැ. මොකද මේ මාන්න චෛතසිකය මේ මිත්‍රෙක් ස්වරූපයෙන් පැමිණිලා මිත්‍ර ප්‍රතිරූපකයක වැඩ කරනවා. හතුරෙක්ගේ වැඩ ටික කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මම පර්යාංකේතකෝ සානාපාන සතිය වැඩිමිටි විනාඩි 5ක් 10ක් අතරතුරදී මා හට ඕස්ම නොදැනී අරමුණක් නැවතුව ඇස් තදවි පවතී. මේ දි සමහර අවස්ථාවල මගේ ඇස් තදවීම නිසා වේදනාවක් ඇති වේ. මම මෙයින් මිදෙන්න හිතුවත් ඒටත් ඉඩ නොදී. ඉන්පසු බාහිර දේවල් මට ඇසුණත් මම නිහඬව බලා සිටිමි. සමහර අවස්ථාවලදී මට මෙය නිින්ද යෑමක්ද සමාධිගතයක්ද නොතේරේ. මෙසේ සමාධියට පත් වූයේ නම් මම මින් එහාට එදෙස බලා සිටිය යුතුද? කුමක් කරමිද කරමුද කරම්ද? මෙසේ මාහට පැයක පමණ කාලයක් සිටිය හැක. මින් ඉදිරියට මා ගත යුතු පියවර සඳහා උපදේශයක් ලබා දෙන්නේ නම් ඉතා කවුරෙන් ඉල්ලා සිටිමි. මේකට සාමාන්‍යයෙන් මේ වෙලාවේ මතක් වෙන හැටියට මට කාරණා තුනක් විතර මේක මේ හරි කියන එකක් කියවලා ඉස්සරහට තල්වීම සඳහා කියන්න පුළුවන්. තව ඉස්සරහට යනකොට මේ විනාඩි 5ක් 10ක් කෙනෙකුත් නැහැ. ඉඳ ගන්නකොටම හුස්මෙන් දෙකෙන් මේ වගේ යන්න පුළුවන්. ඒ නිසා ඉඳ ගත්තට පස්සේ Tamanට හොඳට සක්මන් කළා ඉල පට්ටලව සමබරව සැහැල්ලුව වාඩි වෙලා ඉන්නකොට හුස්ම වැටෙන්නේ නැත්නම් ඒක ආය ආයසින් හුස්ම ගන්න යන්න එපා. එහෙම නැත්නම් මට හුස්ම ගැටුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. එහෙමම අර ඉන්න ඉරියව්ව පහසු වෙනකොට ඔය විවේකෙට යයි. යම් විදියකට හුස්ම වැටෙනවා නම් ඒ හුස්මේ ප්‍රස්වාසයේ පැත්තේ අග විතරක් පොඩ්ඩක් බලන්න. දෙසරයක් තුසරයක් බලනකොට හුස්ම දෙක තුනකින්ම අර ඒ කියන විවේකයට ස්ථාණ්ඩ යන්න පුළුවන්. එතකොට උංගා කායික ශක්තිය තියාගෙන යන්නේ. අර පළවෙනි විනාඩි පහ කාය ශක්තිය වැය වෙන්නේ. එතකොට හරි මේ සිහිලා ඒකට කියන්නේ මම මේ සිලිලාරයක් කියලා. එළඹෙන්නේ පෙළඹෙන්නේ ඒ තියෙන විවේකයේ අසීමිත විවේකයකට වැටෙනවා. විනාඩි 5ක්වත් මහන්සි වෙලා නැතුව. එතකොට ඉන්න පුළුවන් වෙලා වැඩි වෙනවා. ඒ මොකද මුල් හරිය හොඳ ආනිසංස පැත්ත අත්දැක නිසා ඉන්න පුළුවන් වෙලා වැඩි වෙනවා. උත්සාහකරනද ඉන්න පුළුවන් වෙලා පැය එකමාර වගේ පුළුවන් තරම් දික්කරනද දික් කරලා ඒ වෙලාව ඇතුළතදී උඟහක් වලට මුල් ටිකේ තද සිලිලාරයක් තියෙනවා. අන්තිම වෙනකොට ආයෙ වේදනා හිතිලි සද්ද ඇවිල්ලා අවුලක් වෙනවා. ඔන්න ඔය දෙක මැදදී තමයි තේරෙනවා මේ පැයකමාරේ මැද හරිය විතර නිකන් ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දැම්මා වගේ ඔහේ යනවා භාවනාව. අන්න ඒ වෙලාවේ පොඩ්ඩක් අරගෙන බැලුවොත් එතන සමහරට විනාඩි 25ක 35ක වගේ මාදයක් තියෙනවා ගොබේ කැල්ල. ඒ කැරණ බැලුවොත් කිසිම ප්‍රයත්නෙකුත් නැහැ, කෙලෙසිකුත් නැහැ, නඩත්තු කරන්න දෙයක්කුත් නැහැ. නිකන් මම හිටියත් නැතත් හුදු විවේකයක් විතරක් තියෙනවා. අන්න ඒක නික්ලේශී භාවයේ, ඒ තියෙන නික්ලේශී භාවයේ කල්පනා කරලා මේක හරියට මහමෝදේ වැටිලා ගොඩක් පරතරක් නොතනව නොදක දඹික ගහ පිනන මිනිසෙකුට හම්බෙච්ච වියලි බිමක් වගේ. දූපතක් මතුනවා. ආන්න ඒක පුළුවන් තරම් වැඩි කරගන්න තැනට ගිහිල්ලා මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් වටිනා සාසනික සම්පත්තියක් මේක. මට මේකේ නිතර නිතර ඉන්න ලැබේවා. එහෙම නැත්නම් මේක මගේ හැබෑ නිවහන බවට පත් වේවා කියලා මේක හුරු කරගත්තොත් තමයි තේරෙයි සක්මන් කරනකොට සමහර විටක මෙතෙන් යන්න. එකම වැඩක් දෛනිකව කරන වෙලාවක තමන් තනියම පලා කපනවා වෙන්න පුළුවන්, හාල් කරනවා වෙන්න පුළුවන්, පොතක් පතක් කියවන වගේ වැඩක් වෙන්න පුළුවන්. එතකොටත් තමයි තේරෙයි ඒ විවේකයේ තමයි ළඟ තේනවා. එතකොට හැම ඉරියව්වකම වගේ අච්චරම තද මේ ගැඹුරක් නැති වුණාට මේ විවේකයේ දෙවේලෙ ගන්න උත්සාහ කරන්න ඕනේ. හැම ඉරියව්වකදීම හැම වෙලාවකදීම මේ විවේකයේ ගන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා තමන්ගේ ජීවිතේට තමන්ට කරන්න පුළුවන් උපරිම සත්කාරයේ අත්ත කුසලය අත්ත සිද්ධිය මේක තමයි. එහෙම නැත්නම් අපි හුදෙකලාවට මතක තියන්න මේ ශරීරයේ හැම වෙලාවෙම විෂමබර ව්‍යායාමයක යොදවලා තියෙන්නේ පිස්සු වට්ටන හිතවිල්ලක ඉන්නේ. අන්තර වෙලාවේ විතරක් කය සමබරයි හිත සමබරයි. ඒකට කියනවා සුවසේවාව කියලා. ඒ සුවසේවාව මොනම බේතකින්වත් ගන්න බෑ. මොන දොස්තරලට අපිට දෙන්නත් බෑ. අපිට කරගන්න පුළුවන් කෙරුවට පස්සේ ඒක අගය කරන එක තමයි කරන්නේ. ඒ නිසා මෙතෙන් යනකම් පාර පෙන්වන එක සර්වඥාසික වැඩි. ගියාට පස්සේ ඒක බෝ කරගන්න එක තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් කරන්න. මෙන්න මේ උපක්‍රම ටිකක් දාලා ඒ හදාගත්ත දියුපත පුළුවන් තරම් ලොකු කරගන්න ඕනේ කැමැති වෙලාවක යන්න. ඉතින් ඒක කරගන්න පටන් ගත්තට පස්සේ තමන් මෙතෙක් මේ ලෝකේ ඉගෙන ගත්ත තම ශිල්පීය ක්‍රම තියෙනවනේ. භෞතික ඥාන ඒ ඔක්කොම උදව් කරගතයි. මම කොහොමද මේක නැවත නැවත ඒ සඳහා කියනවා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න සප්පාය ආහාර වල දඬ සප්ප ඉරියව් පහසුකම් සලසලා දෙන්න ධර්මයේ ඇසුරු කරන්න අනිත් වගේ කටයුතු කරනකොට මේක වැඩි වෙන්න පටන් ගන්නවා. මේ කරන්නේ මේ හඳුන්වා දීමේ අවස්ථාව විතරයි. ඒක භාවිත බහුලීගත කරගන්න එක කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් නම් ඉබේම ආදර්ශයෙන්ම ලැබෙනවා. එතකොට කොච්චර කැපකිරීම කරනවද මේ විවේකයේ සඳහා? කොච්චර කැපකිරීම කරනවද මේ විස්රාමයේ සඳහා? ඕනි වස්තුවක් ගෙවන්න කැමති, ඕනි නෑදෑ පිරිසක් අතාරින්න කැමති මේ විවේකයේ. මේක තීරුම් ගත්තේ නැති කෙනෙකුට හිතා ගන්න බෑ ඇයි මේ මෙච්චර මේ මිනිස්සු හම්බ කරන දේවල් අතහැරලා මේ විවේක වෙයි හොයන්නේ කියලා. අද්දකව කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේකට ගෞරව සත්කාර කරනවා මේකට අනුග්‍රහ කරන්න ඕනේ මේකට අපි උදව් කරන්න ඕනේ කෙරුවේ නැත්නම් අපිට ආයේ අවිවේකය ලැබෙන්නේ විස්රාම නැතිකමයි ලැබෙන්නේ මේ ඝනසංගනිකාවයි ලැබෙන්නේ විස්රාමයේ ලැබෙන්න නම් ප්‍රයෝග කරන්න ඕනේ ගාමිණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිම සඳහා පරියන්කයට පැමිණ දෙනෙත් වසාගත් මොහොතේදීම ආලෝකයේ දිස්වේ. ඒ අතරම චක්‍රාකාරවමින් දියසුලිය ආකාරයෙන්ද විවිධ රටා පෙන් අතර විවිධාකාර පුෂ්පයන්ද විකසිත වන බව පෙනී. එලෙස ඉදීමේදී ක්‍රමයෙන් ශරීරයේ ගැස්මක් දැතිවන අතර ක්‍රමානුකූලව මගේ ශරීරයේ පහළ කොටස දෙයක් දක්වා යමකින් වෙලන ආකාරයක් දැනේ. යම් හිරවීමක් ශරීරයට දැනෙන අතර නෝක සිදුවීම් දකිමින් නිින්දක් වෙන තත්යකට විතින් විට සිතුවෙන බව අධ්‍යක්ෂකයි. හිත පහතට වැටෙන ස්වභාවයක්ද හැඟේ. මේ සියල්ල අතර බාහිර ශබ්දද ශ්‍රවණී වේ. කරුණී ස්වාමීන් වහන්සේ මේ විට මාහට කිසියම් බියක් දැන අතර එම බිය අඩු කර හැක්කේ කෙසේදයි පැහැදිලි කර දෙන සීක්වා. තවද මේ தත්ත්වයේ කෙබඳු ආකාරයක්දයි පහදා දෙන සීක්වා. ආශ්වාසයේ මෙනී කළොත් ඒ පසු ප්‍රදේශයේ දැනෙන බවද පවසමි. මේ අන්තිමට ලියලා තියෙන ආශ්වාසයේ මෙනී කළොත් ඒ පපු ප්‍රදේශයේ දැනෙන බව වැටහි. එතකොට මේක පුරු කරගත්ත කෙනෙක් නිතර නිතර මේ தத்துவයට යන කෙනෙකුට බයක් ඇති වෙනවා නම් ආපහු කරන්න තියෙන්නේ අපි එතෙන්ට ගිය පාර ආනාපානට හිත දානවා. එතකොට ආනාපාන හුඳුවටම ගෙවිලා සිුම් වෙලා නිකන් නතර වෙන්න කිට් වෙන උන්චිල්ලාවක් වගේ ලාවට පැද්දෙනවා තේරෙනවා. නිකන් සේයාවක් තියෙනවා. තුවාලේ සනීපෙච්ච ආඩන ආඩේ වගේ ලාංජනයක් තියෙනවා. අන්නේ ලාංජනයට හිත දානකොට ආපහු නිකන් විශ්වාසෙ හරියට මේ මොහොත බඳ අසරණ වෙච්ච මනසට ගොඩ බිමක් දැක්කා වගේ සහනයක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒ බිය සාධාරණයි. මොකද හේතුව මේ සක්කාය දිට්ඨිය මාන්නේ ඇට ඉන්න තැනක් නැහැ දැන්. ලැග ගන්න තැනක් නැති නිසා එයා මේ අසරණ වෙච්ච ගතිය, බය වෙච්ච ගතිය, පාළු වෙච්ච ගතිය, තනු වෙච්ච ගතිය, රහෙන් තල්ලු කරපු ගතිය පෙන්වනවා. ඒකට ධර්මයේ සරණ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් කායනුපස්සනාවේ සරණ ඒකට හිත දානකොට ආයෙ නැති වෙනවා. බය වුණොත් ඉබේම ආනපනෙත් ගොරෝසු වෙනවා. ගොරෝසු චනපන් හිත දානකොට ආයෙත් මේ තත්ත්වෙ ඉන්නවා. නමුත් මේක පුරුදු කරන්න කියනවා මේ නිතර යන්න පුළුවන් නිතර ඉන්න පුළුවන් තැනක් විදියට. එතකොට මේ පුරුද්ද හරහා එහෙම නැත්නම් හුරු ගතිය හරහා මේ කියන සබකෝල ගති ගොඩාක් අඩු වෙන්න පටන් ගන්නවා. අනිත් එක මේ ඒ පේන දේවල් වගේ දේවල් වල තියෙන ආකර්ෂණීය ගතෝ ගතිය හෝ බය කරන ගතිය එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අර දෙවිලි දැකීම හුරු කර ගැනීම නිසා ඒ තාක්කල් තමයි ශ්‍රද්ධාව තමයි උදව් කරගන්න වෙන්නේ. පව් වෙනකොට තේරෙනවා බයත් හිතෙන් ඇති කරගත් එකක්. මේ මල් පිපෙනවා ආලෝක පෙන්වනවා කියන එකත් හිතෙන් ඇති කරගත් එකක්. ඒක නිසා නමං කාය ජීවිත নিরপেক্ষව මේ දැඩි කරන්න බලනකොට නැවත නැවත කරනකොට ප්‍රතිශක්තියක් දැරීමේ ශක්තියක් එන්නෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ නැවත නැවත යෙදීමෙන්මයි වට වශී කරනවා කියලා තමයි භාවනාදී සඳහන් කරන්නේ. අපි මන්ත්‍ර සිද්ධි කරනවා වගේ එකම නැවත නැවත කිරීමෙන් තමයි විශ්වාසය ඇති කරගන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ජ්‍යොතිෂ්‍ය වේදේ වෘත්‍යක් වශයෙන් කිරීම මිත්‍යා ජීවයක්ද ව්‍යාපාද චේතනා පේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සික්ඛපදේ පැහැදිලි කර දෙන්න ව්‍යාපාද චේතනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙහෙම එකක් ඇත්තේ නෑ යාරේ මේ සික්ඛාපදං වේරමණී සික්ඛාපද සික්ඛාපද වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ ඉස්රායිල් කියන මේ නිකන් සාමාන්‍ය අද එකතු කරලා හදලා තියෙන නමුත් සර්වඥ භාවිතයේ එහෙම ව්‍යාපාද චේතනා වේරමණී සික්ඛාපදං කියලා එහෙමකම් ගත්තේ නැහැ නිකන් ඒක මේ අවස්ථානුකූලව ගැට ගහපු පද සම්මතිය පවතින එකක් නෙවෙයි. කෙනෙකු මෙම ආත්මේ නිවන් දක්නා බව කල්ැතුව එම් පුත්‍රයාට දැනගන්න පුළුවන්ද? ඒක හරියට කියනවා නම් මේ ඉපදිච්ච හැම එකකම මැරෙනවා සත්තයි නේ. ඒ ෂුවර්නේ උපන් සහතිකයක් තිබ්බන එක අනිවාර්ය මරණ සහතිකයක්ම තමයි. මේ ඉන හැම කෙනෙක්ම නිවන් දකින්න. හැබැයි ඉතින් මේ ආත්මේ කියන එක කොහොමද කියලා කියන්න බෑ. හොඳට මේ උද්‍යප්පේ ඥානේ පැන්නට පස්සේ මේ ආත්මෙද ඒ ආත්මෙද කතා මුකුත් නැහැ. මේ කාලය කියන දේ මනස විසින් හදාගත්ත විකාරයක්. දේශය කියන එක මනස විසින් හදාගත්ත විකාරයක්. අපිට ඕන කරලා තියෙන්නේ මේ කාලය හා දේශය ඉක්මවන එකයි. එදාට තමයි පරමාර්ථ ධර්ම වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. එදාට තමයි අපිට පොදු ලකුණක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. මේ දේශ සීමා තියෙන තාක්කල්, කාල සීමා තියෙන තාක්කල් අපි එක එකට නියව ගන්නවා, ඉතිත්ත ගන්නවා, රණ්ඩු සරුවල් කරනවා. ඒකේ තියෙනවා මේ ආත්මේ, අර ආත්මේ, අරක මේක ඔක්කොම තියෙනවා. නමුත් යම් වෙලාවක හිත පරමාර්ථ ධර්මයකට යනවනම් ඔය මේ කාලය පිළිබඳව අපේ හිතාන ඉන්න ওই රූපේ අපේ හිත ඇතුල තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාල රාමුවෙන්නේ. නමුත් එහාට ගියාට පස්සේ ඒක නිකන් මේ පොඩි ළමයි ළමා භාෂාවකින් කතා කරනකොට වැඩි හිටියෝ ඒ ළමයි දිහා බලන්නේ කොහොමද? බබාගේ භාෂාවෙන් කතා කරනවා වගේ තමයි මේ සම්මුති වචන. එතකොට ජ්‍යොතිෂ වේදී වගේ වෘත්තයක් වශයෙන් කිරීම මිත්‍යා ජීවියක් වෙනවා මේ පැවිදි වෙච්ච කෙනෙකුට. පැවිදි වෙච්ච කෙනෙක් විසින් මඟහරිය යුතු දේවල් ඒ මොකද පැවිද්ද ජීවත් වෙන්නේ දායකයා දෙන සිව්පසෙන්. ඊට පස්සේ ආයෙත් එයා ගිහිල්ලා මේ ඇස්සදකන් ජ්‍යොතිෂ්‍ය වගේ කරන්න පටන් අරගත්තොත් ඒ භික්ෂුකගේ ජීවෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ தත්ත්වය රැකෙන්නේ නැහැ. ගිහියෙක් වශයෙන් ඒක ඇති පෙන්තිලක් නැහැ. මොකද එහෙම ශික්ෂාපදයක් සමාදන් වෙලා නැහැ. ඒක නිසා කැඩෙන්නේ නැහැ. ජීව කරනවා නම් කැඩෙන්නේ නැහැ. නමුත් මේ Taman එක අදහන්න ඕනේ ජ්‍යොතිෂය අදහන්න ඕනේ ජ්‍යොතිෂ වෘතියක් වෙන්න. වේදේ අදහන්න ඕනේ වේදේ වෘතියක් වෙන්න. එතකොට Taman රමට්ට ගන්නවද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක්. මොනම දෙයක් හරි අපි සාමාන්‍යයෙන් දානවා කියනකොට මට කාර්තේක හරි වෛර කරන්න ඕනේ නම් මට හිංසාවක් කරන්න ඕන නම් ඉතල මගේ හිතේ වෛරය ඇති කරගන්න ඕනේ නැත්නම් මට කරන්න බෑ. මොකද වෛරය ඇති වෙච්ච ගමන් පෙලෙන්නේ යා නෙවෙයි මමමයි. වෛරය ඇති වෙච්ච මුල නසලයි දෙවෙනි එක නසන්නේ වෛරය. ඒ වගේ තමයි මේ ලෞකික විෂයන් කොයි එකෙදිත් කෙනෙකුට මේ විෂය තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න ප්‍රොෆෙස් කරන්න කියන්නේ තමන් ලනුව කාලා ඉන්න. ලනුව කන් නැතුව ගන්නන්න බෑ. තමන් ඒක අදාහගත්තේ නැතුව කොහොමඩක්වත් උගන්නන්න බෑ. ඒ නිසා යුනිවර්සිටි ඉන්න ප්‍රොෆෙසර්ස්ලා අමු මැට්ටෝ. උන් එකෙකුටවත් තේරෙන්නේ මේ මනුස්සකගේ උසස්ම දේ තමන් ගලව ගන්න කියලා. උන් හදන්නේ කීයක් හරි ගාණක් හම් වෙන ගාණකට ඔය මොන හරි පචක් කියකිය ඉන්නේ. ඒ පචේ ඉගෙන ගන්න රෑ 30 පොත් කියමු. ඉන්ටර්නෙට් එකේ විකිපීඩියා බලබලා එකෙක්වත් දන්නේ නැහැ මේ කියන දේ. ඉස්සර වෙච්ච එක ඌ ගිහිල්ලා අනික කට්ටියට අයියා වගේ කියලා දෙනවා. ඒ අපේ පොඩි අයියා මට ඇවිල්ලා කියනවා ඒ දවස්වල ඇවිල්ලා ඒකවලු භෞතික විද්‍යාව උගන්වන සර් මේ සූර්යයන් ඉදලා මෙතෙන්ද ආලෝකයෙන්ද තප්පර 8ක් යනවායි කියනවා. සූර්යයාගේ ඉඳලා ආලෝකේ ගමන් කරන වේගේ තප්පර 8ක් යනවා. එසකොට කිව්වලු ඉර දැකලා හෙවණැල්ල දකින්නකොට අතරමැද විනා තප්පර 8ක් යනවායි කියනවා. එදි ඔක්කොම ලකාලා එකෙක් කියවල සර් ඉර දකින්නත් ඉතින් ඌයලු කැවිලා නේද උඩට යොනල් ඇති කරන්න විතර නෙවෙයි සර් උඩ ගිහිල්ලා බෙන්ටලු උත්තර දෙන්න බෑ. අර පචේ හරියට අහගෙන නැහැ කල්ලාතු හරියට පචේ අහගෙන තිබුණා පොඩි එක රවට්ටන්න තිබ්බා පොඩි එකට රවට්ටන්න බෑ. ඉතින් මොනම වෘත්තියක් හරි කාට හරි ප්‍රෙස්ක්‍රයිබ් කරන්න කාට හරි ප්‍රොෆෙස් කරන්න කාටද රෙකමන්ඩ් කරන්න ඒක තමයි කාලා ඉන්නේ. කාලා කියන්නේ බොරුවට මේ අනුට පොවන්න හදනවා කියලා දන්න උමු කට්ටයක්. උන්ගේ දෙනේ කට නැහැ අහිංසකයි හැබැයි මේකේ සත්‍යයක් තියෙන කියලා අදහ ගන්නවා. අදහකට පස්සේ දෙන්න පුළුවන්. නෝ සෝරි කියලා තමයි කියන්නේ. මේ ਸਰුවචනංශයේ පෙන්න විද්‍යාවන් ඔක්කොම තියෙද්දි මේ කුණු හරුපෙකට අවිද්‍යාවකට විද්‍යාව කියාගෙන. මමත් මගේ ජීවිතය අවුරුදු 1000ක් ගත කළා තියෙනවා. විද්‍යාව ඉගෙන ගන්න දී කියන්නේ. අන්තිමට යනකොට තේරෙන්න පටන් ගත්තා මේක පටන් ගත්ත එකෙකුට ඔක්කත් පදනමක් නැහැ. අද්ද කියපු දේ හෙට බොරු කරනවා. ඔය හැම විද්‍යාවකම එකයි තියෙන්නේ. ඒක හේතුව මොකද? ඒ ඔක්කොට මුල් වෙච්ච මේ ස්වභාවය අපි දකිනා තාක්කල් අපිට මේ අපි දන්න අදහන ඇත්ත සංසන්දනය කරන්න දෙයක් නැහැ නේ. ගලපලා බලන්න දෙයක් නැහැ නේ. සර්වඥයන්සේ අපි ගෙනින මුලටම අපි ඉන්නවා මේ එක එකන එක එකන එක එක විෂයන් අල්ලන දැඟලුවාට ඒ පරමාර්ථය දන්නේ නැති නිසා নানা ආකාර අර්ථයන් අතර ලොකු පුංචිකම් බලනවා. ඒ නිසා වෙලා අරගෙන පරමාර්ථය බලපන් පරමාර්ථය බලුවට පස්සේ මේ ඔක්කොම ළමා වැඩ බව තේරෙනවා. ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. දැන අරගෙන ඒක වැඩ කරුවට කමන්නේ. නමුත් මේ මේකෙ මෙච්චර ආදීනව තියෙනවා. මෙන්න මේකේ ආනිසංශ තියෙනවා කියලා දැනගෙන කෙරුවොත් මං හිතන්නේ Taman කෑවට කට කවන්න දෙයක් නැහැ. වෘත්‍ය කරાવી. ඒ නිසා මේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා මේ භාවනා වගේ පරමාර්ථ ධර්ම අවබෝධ කරනකොට අපි කොහොමද ලෞකික විෂයන් කෙරේ කටයුතු කරන්නේ අපි කොහොමද ලෞකික හැඟීම් ඇති පිරිස් එක්ක කටයුතු කරන්නේ කියලා. ඒක නිසා ප්‍රධානම දේ තමයි විවේක වෙන එක තමයි හොඳම දේ. ඇසුර පවත්ත ගත්තොත් මේක හරීම ප්‍රශ්නයක් හැම කෙනෙක් එක්කම මේ සම්බන්ධීකරණේ පැවැත්වීම. ඒ නිසා තමයි විවේකයට යනකොට අවශ්‍ය වුණොත් ආර්ධනාවක් ආවොත් ඊදිලා ගත කරනවා. ගත කරනකොට දැනගන්න ඕනේ මේ සංසන්දනය කරන බැරි දෙකක් අතර මේ ගනුදෙනුවක් යන්නේ. ඒක නිසා ප්‍රයෝජනීය සලකලා ආරාධනා සලකලා එක කරනවා මිස තමන් හැකි තරම් විවේක වීම තමයි කෙරෙන්නේ. ඒක නිසා ඉස්සරහට යන්න භාවනා විදි අවශ්‍යතාවයට යන්නේ ඒක සර්වජන් වහන්සේ මේ ඔය විනය පිටකේ පටන් ගන්නකොට ලියලා තිනවා වේරංජායන් බිගව භගවත භගවා වේරංජායන් විහෙතති නලේරු පුච්චි මන්ද මූලයේ කියලා වාක්‍යයක්. ඒකෙදි කියනවා භගවා වේරංජායන් ගීරති. බුද්ධාංශංශ වැඩ හිටපු ගමට වනසන්දේ ළඟ තියෙන ගවණේට කියන්නේ ගමට කියන්නේ වේරංජාව කියලා. නමුත් සර්වඥාන්සේ හිටියේ වේරංජාව ළඟ තියෙන කැලේ පුච්චි මන්ද මූලයේ මේ ගොරක ගහක් යට. ඒ ගොරක ගහට අධිපති යකෙක් ඉඳලා තියෙනවා නලේරු කියලා. ඒ නිසා ඒ ගොරක ගහ ගම්මුණ අතර ප්‍රසිද්ධයි නලේරු කියන ගොරක ගහ කියලා. ඒක පොතේ දීලා තියෙන භගවා වේරංජායන් වීරති නලේරු පුචිමන්ද මූලේ. වේරංජාය අසල තියෙන කැලේ තියෙන නලේරු නම් වූ ගොරක ගහක් යට දරුවචනන්සේ හිටියා. නිකම් පොඩි වාක්‍යයක්. ඉතින් අටුවාචාරින් වහන්සේ අහනවා ඇයි මේ දෙපොළක් කියලා කියන්නේ කියලා. ගමකුත් කියලා කැලේකුත් කියලා. ඊට පස්සේ ලස්සන විග්‍රහයක් කරනවා. සරුවච්චන් වහන්සේට මනුස්සයන් කෙරේ කරුණාව කරන්න ඕන වෙනකොට ගමට යනවා. භාවනාවල ප්‍රඥාව වඩන්න ඕන වෙනකොට කැලේට යනවා. මහා කරුණාවෙන් ගමට යන අතර මහා ප්‍රඥාවෙන් කැලේට යනවා. මානව හිතවාදී වැඩ කරන්න කියලා සූපත් වේවා කියලා පින්දපාතයක් කරන්න වෙනකොට ගමට යනවා. දිව්‍යන්න බ්‍රහ්මන්ට උදව් කරන්න තමන්ගේ ප්‍රඥාව වඩ ගන්න ඕන වෙනකොට කැලේට යනවා. හරි ලස්සනට පෙන්නලා දීලා තනවා කැලේට වඩින්නේ මොන අදහසින්ද? ගමට වඩින්නේ මොන අදහසින්ද කියලා. හැබැයි වැඩි වෙලා ඉන්නේ කැලේ. කැලේ නමුත් ගමේ නමක් කියන. ඒක මහා කරුණාව. කැලේ ඉන්නේ මහා ප්‍රඥාව. ඒක නිසා භාවනා කරන කරන යනකොට ගමන්ට මේ කරුණා ප්‍රඥා දෙක සමබර කරන් වෙනවා. මේ පිටිසක් එක්ක ඉන්නවයි කියන එක මහා පුදුමාකාර වෙහෙසක්. ඒක නිකන් හතර පැත්තෙම උල්ලනිනවා වගේ. යුද බිමට වැහුණාට පස්සේ ආර එහෙමෙන් ඊතල වදිනවා වගේ පැත්තකට වෙලා ඉඳ ගියාම පුදුමාකාර සාන්තියක් තියෙනවා. ඒක නිකන් යෝගත්වා. හරි රහයි. හැම ගුණයක්ම තියෙනවා. ඔක්කොම බැක්ටීරියල් අරම තියෙනවා. ෆුල් මීල් එක හම්බ වෙනවා. නෝ කරන්න දෙයක් නැහැ. ශෙනකක් එක්ක ඉන්නවා. ඒකකට මහා කරුණාවෙන් ඇවිල්ලා ඉක්මනටම වැඩේ කරලා අනේකයි තියෙන්නේ. ඒ නිසා මේ ලෞකික විශ්යන් අපිට අවශ්‍යයි. මම හොඳට මතක තියාගන්න මේ වගේ තියෙන්නේ සාපේක්ෂ වටිනාකම. නිරපේක්ෂ දේ මොකද්ද කියලා දන්නේ නැති තාක්කල් අපි සාපේක්ෂ විතරයි අපිට තියෙන්නේ. සර්වචනංශයේ ඔය ආනාපානේ වගේ ගෙවාගෙන ගෙවාගෙන ගිහිල්ලා නිරපේක්ෂයල් දෙන්න හදනවා. ඒ නිරපේක්ෂයල් ගතතරස් පේනවා මේ ඔක්කොම මනෝ විකාර කියලා. මනසේ ලෙඩ රෝග නිසා ඇතිවෙච්ච විකෘති කියලා තේරෙනවා. නමුත් මේ ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරලා කමන්නේ. භික්ෂුවකට නම් කෙලින්ම මිච්ඡා ජීවිතයට වැටෙනවා. ඒත් භික්ෂුවකට පුළුවන් මේ ජ්‍යොතිෂය හරි වේදේ හරි තවත් භික්ෂුන් වහන්සේනමකට උදව්වක් පිණිස කෙරුවට ප්‍රශ්නයක් නැහැ. තව භික්ෂුන් වහන්සේගේ ලෙඩක් ඇති වෙලා එයාට මෙහෙම නැකතක් බල්ලා දුන්නා හරි උනත් ප්‍රශ්නයක් නැහැ ගිහියෝ දන්නේ නැහැ. මම ගියන දිල සල්ලි උපයන්නේ කිය ගම නැත්නම් ලාභ සත්කාර උපයන්නේ කිය ගම ආජීවයට පැටරන. අවසරයි ස්වාමීන් වහන්සේ මාසස් පස්වස් භාවනා කර්මයේ ශිරීදී සුදු තද සඳ ඉලියක් මෙන් සුදු ඉලියක් ඇවිත් මාව වසා ගත්තෙමි. මහා මා ඒහා ඒ භාවනාව දිගටම කළා. ස්වාමීන් වහන්සේ අනුපමකාවකට පිළිතුරු දෙනු මැනවි. අතරමිත ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ පිළිතුරක් දෙන්න. ඉතින් අර මේ මම හිතනවා මේ පළවෙනි වතාවට මේ භාවනා කරගෙන ඉන්නකොට මේ වගේ පැහැදිලි දැනක් ඒලිකයක් ලැබිලා තියෙනවා. මේක සාමාන්‍ය උනන්දු කිරීමක් වශයෙන් කියන්න පුළුවන්. නීවරණ සහිත හිත කළු පාටයි. ඒ විහිතට පේන්නේ අන්ධකාරයක් නැත්තම් සුදු පේන්නේ නැහැ. නීවරණ හිතෙන් අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න හිතේ තියෙන ප්‍රභාස්වරය බාහිර නිමිත්තක් විදිහට පරිකර්ම නිමිත්තක් විදිහට ආලෝක වශයෙන් පේනවා. ඒකත් ටික 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 නීවරණ අයින් වෙන්න හඳ මෝරන්න වගේ මෝරගෙන එනවා. ඒ කියන්නේ ඒකේ පොඩි ලකුණක් තියෙනවා. ඒ වෙලාවේදී හිතේ කෙලස් අඩුයි කියලා. මේකෙන් ඊට පස්සේ ගන්න තියෙන ආදර්ශය තමයි එදා යම් ආකාරයකට කරලා තමන් ඒ කෙලස් අඩු තත්ත්වයට ගියාද අදත් එදා කරපු ඒ උපක්‍රම ටික අනුග්‍රහ ටික පරිසරය සකස් කරලා දීලා ඊටත් නැවත නැවත ඒකට යන්න සකස් කරලා දෙන්න කියනවා. ඒක සර්වඥාන්තේ බොහෝම ලස්සන මිහිරි නිදර්ශනයක් මාර්ගයෙන් පෙන්නනවා. උන්වහන්සේ සර්වඥාන්සේ පෙන්නන්නේ සමාධිසච නිමිත්තක් ගායියෝති කියලා. යම් දවසක මේ ඔක්කොම අවුල් පාසස්සේ හොඳට ඊට තැම්පත් වෙලා ආලෝකමත් වෙලා නීවරණ නැතිලා ගියාන ඒ සමාධිය ආව වෙලාවේදී ඒකට පරිසරයේ බලපාපු නිමිටි සලකුණු හිතට ගන්න කියනවා. පහුවෙන්දා මේ නිමිටි ටික නැවත සපෙලා දෙන්න කියනවා. සපෙලා දීමෙන් ඒකට යන්න නැවත නැති යන්න තියෙන ඉඩ වැඩි. ඒ නිදර්ශනයක් වශයෙන් පෙන්නන්නේ උකුස්සේ ගොදුරක් අල්ල නැහැ. උකුස්සා මේ ඔය රිල මේ නිතරම වෙන්නේ කලාතුරකින් වෙනවා. ඔය රිලව් අල්ලනවා. එහෙම නැත්නම් බලුපටව අල්ලනවා. ඒ රිලව් වගේ අල්ලන්න නම් උන් කරන්නේ ඔය වල් දෙල් ගහක් වගේ ලොකු කොළ තියෙන ගහකට වෙලා හැංගිලා ඉන්නවා. ඒතකොට රිලා පන්තියේ Taman දිහාට එන ඔය ශ්‍රී ලංකර කර නටනට එනවා. එනකොට ඈතින් ඉඳලා බලාගෙන ඉන්න මේ පන්තියේම රිලා කණ්ඩායම ඉන්න දුර්ලභ කවුද කියලා ඈතින් හොඳට බලාගන්න. බලාගෙන ඉවරලා එයා කොටු වෙනකන් ඉඳලා ඊ ගහක වේගයකින් යනවා. ගිය ගමන් අර ඌ මේ ගොදුරු ඩැහ ගන්න. ඩැහ ගන්නකොට අත්තක් උඩ ඉන්න වෙන්න පුළුවන්, ගලක් උඩ ඉන්න පුළුවන්, ගහක් උඩ ඉන්න වෙන්න පුළුවන්. ඩැහ ගත්ත ගමන් අර ඌ මුළු රිලා රැළම කෑ ගන්නවා. ඒ කියන්නේ මම මාරාන්තික සද්දයක් නගනවා. නගලි වල අර උකුස පස්සේ එලවන්න හදනවා රිලවොන්ට යම් ප්‍රමාණයට ගස්ති කියන්න පුළුවන්. නමුත් පියාඹන්න බෑනේ. උකුස කරන්නේ ගත්ත ගමන් ගොදුර ඉක්මනටම අහසට යනවා. එයා දන්නවා අහසට ඈතට යන්න යන්න උකුසට ලාභයි, පොළොවට පාත් වෙන්න රිලවට ලාභයි. උඩට යනකොට දැන් උකුසට හොඳටම ෂුවර් ආයේ මාව කිට්ටු කරන්න බෑ කියලා. සර්වඥාංශ මෙන්න මේ චිත්‍රය ඇඳලා පෙන්නලා කියනවා එහෙම ආකාශයට මෙහෙම යන ගමන් ගොදුර තමන්ගේ අතේ උකුස හැරිලා බලනවලු තමන් ගොදුර ගන්න මොන වගේ පිම්මක්ද පැන්නේ කියන එක. මම මෙතනයි හිටියේ, ගොදුර මෙතනයි තිබ්බේ, මම ගැහුවා, ඒ වේගය තමයි ආවේ කියලා හර්ගියේකේ නිමිත්ත ගන්නවා. නිමිත්ත අරගෙන පහුවෙන්දත් ඒකම කරනවලු. මොකද රිලෙවෙකට පොඩ්ඩක් හරි සද්දයක් හරි දැනුනොත් කද්දාකත් ඉන්නේ. ඉතින් ඒ වගේ යෝගාවචරයට හරියට පියාකුස්සයකට ගොදුරක් හම්බුනා වගේ තමයි කලාතුරකින් වෙලාවක සමාධිය හිටිනවා. හිටින වෙලාවේදී නිමිති ගන්න කියනවා. මෙන්න මේ මං විසක්මණින් පස්සේ මේක කෙරුවේ. මම අතපය හොදගෙන ඉල වාඩි වුණේ. එතකොට මගේ කෑමෙන් පස්සේ මං හිටියේ නැත්තම් නිින්දෙන් පස්සේ මං හිටියේ. මං උතුරට මුණ දාලා හිටියේ, භාවනා ශාලාවේ හිටියේ, ගහක් ඇට හිටියේ කියලා ඒ කරුණු ටික සාමාන්‍ය බුද්ධියෙන් අරගෙන අනිත් දවසෙත් ඒ ටිකම දෙන්න කියලා. දෙනකොට නැවත නැවතත් අර සමාධියේ ඉන්න තියෙන ප්‍රස්තාව වැඩි. ඒක සාමාන්‍ය බුද්ධිය උනති පුංචි කාරණා පවා සර්වචන් වහන්සේ මේ යෝගාවචරයට ආත්මපදේශ වශයෙන් ලබා දීලා තියෙනවා. එනිසා එක සැරයක් දෙකක් හරියේ කෙනා ඒක තහවුරු වෙනකන් ඒ පරිසරෙම ඒ වෙලාවෙම ඒ දිහාවටම හැරිලා ඒ විදියටම කරපු සක්මන් ආදිය කරලා අර සමාජයට අනුග්‍රහ කරන්න කියන එක තමයි සාමාන්‍යයෙන් මේ සඳහන් කරලා තියෙන්නේ. ඒක අටුවා යුගයේදී ටිකක් විස්තර සහිතව පෙන්ලා දීලා තියෙනවා මේ නිදර්ශනාරයේ මේ එකතු කරලා. හැබැයි ඔක්කොම මේ සර්වඥාහසගේ ඉගැන්වීම් අර කාටත් තේරෙන භාෂාවට දාලා තියෙනවා. ඉතින් අපි යොදාගත්ත කාලේ තවනම් කාලේ තියෙනවා ලිඛිත ප්‍රශ්න සමාප්තයි. ඒ නිසා මම ඉල්ලා හිතුණා කාට හරි මේ මම විස්තර කරපු දේවල් වල තියෙන අපහැදිලිකමක් හෝ විස්තර වශයෙන් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හෝ එහෙම නැත්නම් වෙන ප්‍රශ්න ධර්ම මාතෘකාවක් හෝ ප්‍රකාශන තියෙනවා නම් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා. කාටරි මයික් එක ඕන නම් පොඩ්ඩක් අත උස්සන්න අපිට එතකොට මයික් එක ගවන්න පුළුවන්.
අතරසවන්නත් මාර්ගයේ ඵලයකට පත් වෙන කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වශයෙන්ම වැඩෙන්න ඕනේ කියලා ප්‍රඥාසල පැහැදිලි දෙන්න. ඒ පිළිබඳව නැසොත් අදහස් ඉදපත් වෙලා එකක් හිත කැළඹිලි පැත්තකට ඇවිල්ලා තියෙන නිසායි මේ ප්‍රශ්නේ මතු කරන්නේ.
ඇත්තට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල අවසානම ආයුධ කට්ටලයේ අවසානම පියවර වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒකෙදී ඇත්තටම මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී වගේ දේවල් ආර්යයටම එකලස් වෙන්න ඕන. එකලස් වෙන්නේ හරියට උපමාවක් වශයෙන් කියනවනම් කියනවා ඔය බන්දුල සෙනවියා මල්ලිකාව රතේ තියාගෙන රතේ වේගෙන් පදවල තිනවා. එතකොට එක එක අශ්වයෙකුට නැගපු 500ක් අශ්වාරෝහකව පිටිපස්සෙන් අඹාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මල් බන්දුල සෙනවියා කියවලු ඊතලයේ දුන්නයි තියෙනවා මම රතේ පදවනවා. උන් තනි අශ්වය දුවනට වැඩිය මම රත් කද්දේ කරත්තේ පදවනවා. උඹ පිටිපස්සට බලපන් 500ම එකලස් වෙච්ච වෙලාව මට කියපන් කිව්වා. රතේ පදවනවා පිටිපස්සේ ඇස්තු අඹාගෙන එනවා. මල්ලිකා විසින් පිටිපස්සෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නකොට 500ම එකලස් වෙනකොටම කිව්වලු හරි කියලා. ගත්තලු ඊතලේ විදපුවාම 500ටම වැදුනා. ඒ තමයි බන්දුල සෙනවියගේ ඊතලේ බම බලවත් ඒ තරම එල්ලේ හොඳයි කියලා කියනවා. ඔය වගේ ඔය අට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔක්කොම ළඟ තියෙනවා එකලස් වෙලා නැහැ. ඉති විද්දට 1යි 2යි වැඩිදී. එකලස් වෙච්ච වෙලාව තමයි මාර්ග චිත්තයට එහා කෙළවරටම යන්න පුළුවන්. ඒ කියන්නේ බල සම්ප්‍රේෂණය කරනකොට ඒ අංග එකලස් වෙන්නේ නැහැ. එකලස් වුණාට පස්සේ බල සම්ප්‍රේෂණය වෙනවා. ඒ එකලස් වීතු අංග ටික තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් තියෙන හැබැයි එතන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්බන්ධ වෙන්නේ විරති චෛතසික වශයෙන්. ඒ වගේ නැති භාවයේ. නමුත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනෙව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පොසිටිව්ලි ආස්තිකෝ සම්බන්ධ වෙනවා. සම්බන්ධල හරියට align වෙනවා. align වෙච්චාම එක චිත්තක්ෂණයක් ඇති ගැඹුරු පේනයි. එතකොට මේ පළවෙනි මාර්ග ඥානයේදී විශේෂයෙන්ම සෝවාන් මාර්ග ඥානයේදී මේ සෙල්ලම ඔක්කොම යාන්ත්‍රණේ යාට පේන්නේ නැහැ. පිචි දේ මොකද්ද දන්නේ නැහැ. නමුත් මොකද්ද වුණ බව කිය හැකියි. අනාගාමී විතර වෙනකොට මේක සරයක් දෙසරයක් දැකලා සුතමේ ඥාණයෙන් චින්තාමේ ඥාණයෙන් දන්න නිසා ඒකට කිට්ටුවේගෙන එනකොට అలයින්මන්ට් එක හැදීගෙන එනකොටම කියන්න පුළුවන් මට අද සාර්ථක පරියන්කයක් වෙන්නේ කියලා. මේකට අපි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණා නිකන් ඉංගියක්. ඉතින් යෝගාවචරය හැමදාමත් වාඩි වෙනකොට අවංකව භවනා කරන කෙනා මේ ජීවිතේම නිවන් ලැබේවා කියලා තමයි ඉඳගන්නේ. ඉඳගත්තට මොකද නැගිටිනකොට නෑ. නැගිටලා බඳුර නෑ නේ ඉතින්. එහෙම කීසරයක් වාඩි වෙලා ඇද්දා අපි. එහෙමම ගිහිල්ලා කවදා හරි මාර්ග ඥානයක් ලැබුවයි කියලා හිතමු. ලැබුණාට පස්සේ ඉතින් විශාල සියලු දේ සලකා බැලීමක් සිදු වෙලා ඒ යෝගාවචරයා නැවත ඒ ඉඳගත්ත පරියන්කේ මාර්ග ඥානේ ලබන් ඉඳගත්ත පරියන්කේ දිගේ අග ඉඳලා මුලට සම්මර්ෂණය කරගෙන ආවොත් ඊට පස්සේ කල්පනා වෙනවලු එදා ඉඳ ගන්නකොට නම් ඔක්කොම මංගල කාරණා තිබුණයි කියේ. ඉසේකක් වුණේ නැහැ, බඩේකක් වුණේ නැහැ, කොන්දේකක් වුණේ නැහැ. හොඳ ශද්ධාවක් තිබුණා. ඔක්කොම තිබිච්ච බව ඉවර වුණාට පස්සේ සලකා බලනකොට ප්‍රතිවේක්ෂාවදී අහුවෙනවා. සකදාගාමි වෙනකොට ඒක හැදීගෙන එනකොට එnde එනකොටම තේරෙන්න ඉඩ තියෙනවා අද නම් යෝගේ හරි කියලා. අනාගාමි වෙනකොට කියලා කරන්න පුළුවන්. මේවා මේ අඩුයි වැඩක් නැහැ. අද හරියන්නේ නැහැ. ඒ වුණා භාවනා කරනවා. අන්තිමට අද හරි. අද හරියන්න ඉඩ තියෙනවා කියන අර වශී භාවයේ එතකොට අනා රහත් භාවයට යනකොට ඇත්තටම කියනෝ නම් ලැබුණත් එක නැතත් එක. අනාගාමී මට්ටමින් එහාට ගියාට පස්සේ ඒ රහත් වීම සඳහා විශේෂ ප්‍රයත්න කරන්නේ නැහැ. මොකද ඒක දෙයක් ඇත්තේ නැහැ. ලැබුණත් එක නැතත් එකයි කියන මට්ටමේ යනවා. ඒ කියන්නේ ඒ තදබල අපේක්ෂාවල් හින්නෙත් නැහැ. උනන්දුකාරක දේවල් ඉන්නෙත් නෑ. ඒකත් මොකටද කියලා හිතන්නේ. ඒ කියනසන පළවෙනි එක උඟාවක් සිලිලාරයක් තියෙනවා. ලොකු ඉලෙක්ට්‍රික් ශක්තියක් තියෙනවා. ඒක උනත් තේරෙන්නේ වැඩේ උනාට පස්සේ. හැබැයි අනිවාර්යයෙන්ම ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංචාංගික ක්‍රමයට වැඩ කරන්නේ අටාංගික ක්‍රමයට නෙවෙයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරති චෛතසික වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. අභාව ප්‍රත්‍යක්ෂ වශයෙන්. අනිත්‍යව භාව ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ පුද්ගලයා දන්නේ නැහැ මොකද උනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනාට පස්සේ කරන්ට් එකක් පව දන්නේ වැඩිලා ඉරුණාට පස්සේ. මොකද වැඩිලාද? තාම නැහැ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් තවදුරටත් තටව තටව භාවනා කරන එකයි තියෙන්නේ. මොකද ධායකෝ කියන්නේ? නිකන් බලන්නේ ඉඳලා ආගෙන ඉඳලා යන ධායකයෝ.
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ගිහියෙකුට ආජීව අෂ්ටම සීලය ඇර ඊට වඩා උසස් සීලයක් තියෙනවද සමාදන් වෙන්නේ?
ගිහියෝ තමයි ඒ උපසම්පදා වෙන්නේ. ගිහියෝ සම්පදා භික්ෂුත් නෙවෙයි තා වෙන උපසම්පදාල ඉපදිනොයි. ගිහියෝ තමයි ඔක්කොම. මාත් ඔහොම තමයි. එහෙම තේිතා තමයි ගෙලින්ම උපසම්පදා වෙලාම තට්ටේ ගාලා ඉතිගුරු පිටි උපදිච්චා දැකලා තියෙනවා. ඔන්න පිස්සු. ඔක්කොටම ඕනේ කරන්නේ මනුස්සකම විතරයි. ඕනෙකට ඕන තැනකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ උතර ඉන්නේ ඕගොල්ලන්ගේ කෑදරකම නිසා ඉච්චරයි. වෙන මොකක්ද? නැත්තම් වෙන වෙන මොන මගුලකින්ද බැඳලා තියෙන්නේ? කෙස් ගහකින්වත් බැඳිලා තියෙනවද? මොනකක්වත් නැහැ. මේ මනසින් බැඳිච්ච බැඳිල්ල. ඒ නිසා බුදුරජාණන් කියනවා වරපට බබ්බජපත පිතු වූව නෙමෙයි බැඳුම කියලා. කියන්නේ දූ දරුවන් නැති බැඳිල්ල තමයි භයානකම බැඳිල්ල කියන්නේ. දවසක් සංඝයා වහන්සේලා යනකොට මේ බිම්බිසාර රජුරුවන්ගේ හිර ගෙදර ආරච්චි මහත්තයාගේ ගෙදර දානයක්. ඉතින් දානයට ගත්තට පස්සේ මේ මිනිහා කියන හිර ගෙදර බලන්න යන්න බැරිද කියලා. ආයෙන්නේ කියලා අඬ ගහනවා. යනකොට ලන් හොලින් බඳලා ආව්වේ ගස්සොල ශෙනක දාලා ඉතින් අර සංඝයාට හරි දුක හිතෙනවා. මේ කොච්චර දුක් විඳිනවා. ඊට පස්සේ ගිහිලා සරුවත් යනාන්සේ ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ අපි අද හිර ගෙදරට ගියා. දන්වැල් වලින් වරපට වලින් නාවපට්ට වලින් පොල් පට්ට වලින් මැදලා හරියට මිනිස්සුන් නම් මේ ලෝකේ මේකත් වැඩිය බරපතල බැම්මක් තියනවාද කියලා. මම කියනවා පිස්සුද ඔය යකඩ බැම්මිලි පරපට බැම්ම නෙවෙයි බරපතල බැල බැම්ම තමයි තමන්ගේ දරුවන්ට සහ වස්තුවට තියෙන බැඳින්න. පේන්නේ නැහනේ. අරකනම් කපන්න පුළුවන්. ඊය කරන් ගිහින මේක පේන්නේත් නැහැ. ඒ මොනවා කපන්නේ? ඉතින් ඕනේ කෙනෙකුට අජාසත් කෙනෙක් වුණ වෙන්න පුළුවන් බුදු වෙන්න පුළුවන් කොයි එකටත් පංචිල් නම් අටසිල් නම් නවසිල් නම් දසසිල් නම් ඕන එකක් ඒක නොකර ඉන්න එකට තමයි තක තීරුකම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරය කියලා කියන්නේ ඉතින් වෙන මොනවද කියන්නේ ඔබ දැන් මට මේ කීයකේ උසමං බැම කඩන ලාවට වගේ මේ පැත්තට ආපු ඉඳා ඔබගොල්ලන්ට ඊර්ෂ්‍යා හිතෙන ඇති. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ කියලා තියෙනවා මෙච්චර කොච්චර කාලයක් ගියත් කවදාකවත් ජීවිතේ බුදුහාමුදුරුවත් ඉස බාල සිවුරක් උපදේ ඇඳගෙන උපදින්නේ නැහැ. උපදින්නේ නිකම්ම නිකන් අමු ගිහියෙක් විදියට තමයි. ඊට පස්සේ අහලා අරගෙන යනවා. එහෙමද එව නැත්නම් වෙන පැත්තද ඔය ප්‍රශ්නේ ආන්නේ?
ස්වාමීන් වහන්සේ දස කුසල් සීලය කියලා තියෙනවා නේද? ගිහියන්ට සමාදන් වෙන මම ඒක වැඩි විස්තර දන්නේ නැහැ.
දස?
දස කුසල් සීලය කියලා ශික්ෂාපද 10.
දස ශික්ෂා, ඝාට දස ශික්ෂා කියලා දැන් මේගොල්ලෝ එහෙම තමයි සමාදන් වෙලා
ඉන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මේ පොයි දවසේ සි සමාදන් වෙන ඝාට දස සීලය නෙමෙයි දස කුසල් සීලය කියලා මේ මම පොතක දැක්ක මම ඒක වැඩි විස්තර දන්නේ
නැති නිසා. මට එච්චරම කියන්න බෑ වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ අපි බස් කාලේ ඉන්නේ. ඉසර ගිහියන් ඉතිබිලා තියෙනවා අරණ්‍ය ගත වෙලා අරණ්‍යකව වස්තුම් මාසේ දස සීලේ ඉන්නවා ගිහිය ගිහිව මේ බස් කාලේදී සංඝ වංශල නිතරම පින්කම් ආධ්‍යාත්මික වැඩවල නියදෙන්නේ ඒ මිනිත් ඒ වගේ එක එකන එක එකනගේ ඉතින් අර ක්‍රම තියෙනවා මොකද ඒව එච්චරම තදබල සම්මුති දෙවෙයි කොහොම හරි උපක්‍රම ශීලිය ටික කාලයකට හරි මේක తాවකාලිකව කඩ කඩ බලනවා එව නැත්නම් කොහොම කෙරුවක්වත් ගිහියෙක් තමයි මේ සෙල්ලම් සෙල්ලම කරන්නේ ලෝකේ ඔක්කොම සෙල්ලම් කරන්නේ ගිහියෝ තමයි. ඉතින් අර ඒකේ ඒ වෙලාවේ හැටියට ඒ ශික්ෂාපද සමාදන් වීමෙන් එක්කෝ සාමනේරි නැත්නම් සික්කමාන නැත්නම් බික්කු බික්කුනි වශයෙන් හැම කෙනාම ගිහියෙක්.
ගරු ස්වාමීන් වහන්සේ රෝදේ මත අහන්න ගන්න වෙලාවක් නැති වුණු ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ අර අපේ මේ චිත්ත ඒකාග්‍රතාවයයි සතියයි මට තේරුණ හැටියට මේ මම අපි පොතපතේ දැකලා තියෙන හැටියට චිත්ත ඒකාග්‍රතාවය සතියට උපකාර වෙන විදිහටයි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අපි අද උදේ සාකච්ඡාවේ මට දැනුණා වැඩිපුර චිත්ත ඒකාග්‍රතාවයට කියන්නේ කන්සන්ට්‍රේෂන් වලට වැඩිපුර යන්නේ නැතුව නැත්නම් ඒ පස්සේ පන්නන්න නැතුව මේ සතිය ගැන විතරක් උනන්දු වෙන්නේ කියලා. ඉතින් අපි ඉගෙනගෙන දැන් පොත්පත් වල තියෙන විදිහට නම් අපි චිත්ත ඒකාග්‍රතාවය තොලින් තමයි සතිය කරා යා යුත්තේ. ඒකට එකක් උදව් වෙන දෙයක්ද ඒක ටිකක් පරස්පර වෙන දෙයක්ද කියන එක දැනගන්න මට කැමතියි.
නෑ ඇත්තට මේ පොත්වල තම තමන් දෙන අර්ථකථන මිසක්ක චිත්ත ඒකාග්‍රතාවේ සත්‍යයට උදව් වෙනවා කියන තැන් ලිඛිතව නැහැ. හිතා ගන්න පුළුවන්. නමුත් මෙවුවා ප්‍රත්‍යুৎපන්න ධර්ම. සත්‍ය සමාධියට උදව් කරනවා, සමාධිය නැවත සත්‍යයට උදව් කරනවා. ඒකිනේක අන්‍යෝන්‍ය වශයෙන්, අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කෙනෙකුට පුළුවන් ඒ නිසා යෝ සමත පූර්වංග විපස්සනා සහ විපස්සනා පූර්වංගම සත්‍ය කියලා ක්‍රම දෙකක් සර්වචන්සෙ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ සමත පූර්වංග විපස්සනා කරන එකන චිත්ත ඒකාග්‍රතාවය ඉසල ඇති කරගෙන ඊට පස්සේ සතිය හරහා විපස්සනාට යනවා කියලා කියන්න පුළුවන්. විපස්සනා පූර්වංගම යන එකනට සතිය සමාධියක් නැහැ නේ. ක්ෂණ මාත්‍ර සමාධියක් තියෙන නමුත් ධර්ම પરම්පරාවල් ගුණ කරලා අල්ලගෙන ඉන්නේ සතියෙන් තමයි. ඒ සතිය හොඳට පුරුදු වෙගෙන එනකොට සම්මුති සමාධියක් නැති වුණාට විපස්සනා සමාධියක් ඒක මේ ඒකට කියනවා ක්ෂණික සමාධි කියලා ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව කියලා ඒක ඇති කරගෙන යනවා. ඒ නිසා මෙවුවා එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් අද අපි මේ 2012 ඉඳලා කතා කරනකොට ඕනම භාවනා කරන තැනකට යන්න 100ට 5 10ක් නැත්නම් 90ක් 95ක් අතර වගේ ප්‍රොපෝෂන් එකකට භික්ෂුන් සහ ගිහියෝ ඉන්නේ. ගිහියෝ ඉන්නවා 90ක් විතර වගේ ගිහියෝ ඉන්නේ. සංඝ වහන්සේලා සමස්තයක් වශයෙන් භාවනා කරන්නේ නැහැ මම දන්න විදිහට. ඔයගොල්ලෝ කොහොමයි තහිනවද මම දන්න. ඒ නිසා ගිහියන්ගේ පැත්තෙන් පටන් ගන්නකොට සමාධිය හරහා සමාධිය හරහා යන්න බෑ. ඕගොල්ලන් දහසකුත් කිත් වැඩ තියෙනවා. ඊදේ කංකරච්චල් තියෙනවා. පෞල් අඹ දරු ප්‍රශ්න තියෙන නිසා ඉසල හිත සමාධිගත කරන මේක යනවායි කිව්වොත් මේක වැඩි ජනතාවකට ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා සතිය දාලා කරදර තියෙන බව සද්ද කරදර තියෙන බව කරදර තියෙනවා කියලා දැනගන්න. සද්ද තියෙන සද්ද තියෙන බව දැනගන්න. ඒ ඔක්කොම දැනගෙන හිටියට සතියට බාධාවක් නැහැ. ඒ සමාධියට බාධායි. ඒක පියවරක් ඉස්සරහ ඉන්නේ. දැන් සතිය තියෙනවා. ඊට පස්සේ යාට කල්පනා වෙනවා මේ ඔක්කොම කරන්නේ ඇත්තටම මගේ මේ සුභ සිද්ධියටද නැත්නම් මේ රට්ටු යන රැල්ලට අහු වෙලාද? ඉතින් තමයි වෙළඳ ප්‍රචාර වලට අහු වෙලාද මෙන්න මොන විකාරයක්ද මේක සතියෙන් කරන්නේ බුක් කීපින් එකක් පෙට්ටි කඩේක ගණ ඉලව ලියනවා ඊට පස්සේ ආ දන්නවා මේ බඩුවෙන් ආදායම් වැඩි මේ බඩුව මට ඉඩ වැඩි වෙනවා වැඩි මේක වියදම් වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ බිස්නස් එක අල්චෙන් හදනකොට පොත් ලැබීම තිබ්බනම් තොරතුරු වෙනවනේ සතිය බුක් කීපින් එකක් දෙනවා දුන්නුන් පස්සේ ආට මේක සම්පූර්ණ ඒ විචල්්‍ය සාධකයන් හැඩ ගහගන්න වෙලාවක් වෙනවා. ඒක මේ ලෝකෝත්තර ප්‍රඥාවනේ ලෞකික ප්‍රඥාව. ප්‍රඥාව හදාගෙන කරදර වෙන වැඩ, හිතමනාප වෙන වැඩ, එහෙම නැත්නම් සුඛෝභෝගී සඳහා වෙන වැඩ, පාරිභෝගත්ව වෙන සඳහන් හිමීට කපලා අරිනවා. කපලා ප්‍රයෝජනෙ සලකලා, උපයෝගීතාවයේ සලකලා වැඩ කරනකොට චිත්ත ඒකාග්‍රතාවයේ සඳහා අවශ්‍ය පරිසරයේ ටික ටික හැදෙනවා. දවසට පැය භාගයක්මාරක් වාඩි වෙන්න පුළුවන්. ශක්මන් කරන්න පුළුවන්. අන්න එහෙම කරගෙන ගමන් යාම සතිය තමයි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය. feasibility study එක. ශක්්‍යතා පරීක්ෂණ කියලා කියන්නේ ශක්්‍යතා අධ්‍යයන කියලා. ඒ ශක්්‍යතා අධ්‍යයන කොච්චර වැඩි කරො ප්‍රශ්නයක් නැහැ. මාලි ප්‍රොජෙක්ට් එක කරන්න ඉස්සෙල්ලා අවුරුදු 40ක් විතර ගංගේ වතුර මැනමැන හිටියා. අවුරුද්දේ කොයි කාලෙද වැඩි වෙන්නේ අවුරුදු 10කට සැරයක් අවු වැස්ස එනවා ඒ වා බල්ල බල්ල තමයි පොල්ගොල්ල වේල්ල ගැව්වේ ඒ පොල්ගොල්ල වේල්ල ගැහුවට පස්සේ වික්ටෝරියාද අනම්මනා සේරටම ගත්තේ අර feasibility එකම තමයි ඒ වගේ තමයි අපිට ඉස්ලාම සත්‍ය පිහිටවගෙන තමන් බිලම අධ්‍යයනයක් කරන්ඩ මේ ලෝකේ අපිව හම්බ කරලා දෙන එක එකක්වත් ඔය වැඩි අපිට කරලා දෙන්නේ නැහැ මුදුවට හිතලා බලන්න ඒගොල්ලෝ අපිව ටැක්ස් කරනවා අර ඔය කිට්ටු ඉඳගෙන මේ මොකද්ද මං කියන්නේ මේ ඩෙංගු වඳුරෝ උරනෝම තමයි එක්කෙනෙක්වත් අපිට අනේ තාත්තේ අනේ මහප්පේ උඹ මට හම්බ කරලා දෙනවා පැයක් උඹ විවේකවයන් කියලා නිකමට කියනද බලන්න ඕගොල්ලන් දිගේ තේරෙනකොට ගොඩක් තමයි ඔය කිට්ටුවන්තෙන් ඉන්න එක්කෙනෙක්වත් ඒක වන් වේ ප්‍රමුඛකන කෙනති සකින් තමයි කවදා හරි තේරුම් අරගත්තොත් මෙතනමයි කොක්ක කියලා ඒසොන දෙනා මේව ගැන බලන ඉඳලා බෑ හැබැයි බලා නොවල ඉලක් බෑ මොකද අපිත් එක තියෙනනේ ආර්ථික දේශපාලන සම්බන්ධතා ඒ ප්‍රයෝජනෙට සීමා කරන්න ප්‍රයෝජන සීමා කරලා මයින්ඩ් යෝන් බිස්නස් මම මයින්ඩ්ෆුල්නස් එක කියනකොටම කියන්නේ මයින්ඩ් යෝන් බිස්නස් මොකද වෙන කිසි කෙනෙක් මගේ අභිවෘද්ධියට බලන්නේ නැහැ බලන්න ගියා කොක්ක ඉන්නේ කිට්වන්තයාගෙමයි කවදාක සතිය වන්නකොට බාධා කරන්නේ මුස්ලිම් මිනිස්සේ අහලවත් තියනවා කතෝලික මිනිස්සෙක් යදාකත් බෞද්ධයමයි ගහන්නේ. ඒත් මේ බොක්කෙම ආව එක. මම මේ තරහ වෙන්න එපා. මම කිසිම කවුරුත් එක්කවත් මට තරහක් මොනවාක්වත් තියෙන්නේ නෑ. මේ සත්‍ය අපි වසන් කරන්න හදනවා. මම වසන් කළා අන්තිමට වයස 60 70 වෙන්නට පස්සේ මොකද ඉතුරුනේ? රොඩ්ඩ විතරයි. උක් දෙන්නක් කපලා ගාලා රොඩ්ඩ විසි කරවා. මේ සත්‍ය පෙන්නලා දෙනවා යකු මේ කාටද කඹරන්නේ? උඹේ බඩ විතරක් ගන්න ඔච්චර නටන්න ඕනද? අන්තික අපිට අපි කැමතිනේ රස අවුත් කරන්න. අපිට පුළුවන් මේ ඒ හම්බ කරන මනුස්සයට ඔය ඔක්කොටම වැඩිය බොහොම රළු දෙයින් අපෙන්න පුළුවන්. ඔව් හම්බ කළ කණේකාට එව්වා බෑ. එයාට තියෙනවා මාකට් එකේ තියෙන හොඳ මේක ඕනේ. අල්ලපු ගෙදර තියෙනකට වැඩි එක ඕනේ. ඒකට මේ මනස දෙපැත්තෙම තැවෙනවානේ. මට මෙච්චර යැපෙන්න පුළුවන්කම තියෙදි මගෙන් හම්බ කරන එක මේ තරම් සුකොබුගේ දේවල් ඉල්ලනකොට ඒකට කවදාකවත් සබහ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙයිද? ඒකට ඇත්තට මේ මෝල් වහන්සේම වග් කියන්න බෑ. ඉල්ලන ඉල්ලන දෙදෙනේ හින්දා. ඉතින් අනේ අරූටමයි මටත් බනින්න වෙන්නේ. අර අර බරාජි මහගුණාන්ටම තමයි. ඉතින් ඒකට කියනවා මම බන නෙවෙයි බන බනිනවයි කියලා කියනවා. වෙන වෙන කරා මේ මේ මේක ලැජ්ජ කරවනවා. මේක අපි පීඩිත කරවනවා. දුක. මේ සත්‍යයට අපි මුණ දෙන්න කැමති නැහැ. අපි ස්තෝත්‍ර කියව ගන්නවා. ලාභ සත්කාර වලට වන්දි බට්ටෙන්ඩ කියවා කිය කිය ඉන්නෝ මිසක්කා. මේ සත්‍යයට දරුවචනංශි රජ ගෙදරින් බහැලා ඇවිල්ලා නෙමෙයි කිව්වේ. අක්විත රජ වෙන්න අවස්ථාව තියෙති බහැලවිල්ලනේ කිව්වේ අත්තායි අත්තනෝ නැති කොහි නැත්තෝ පරෝසියා කියන උඹට උඹවත් නැති එකේ උඹට පොණ කහගේ පිටක්ද කියලා අපි එහෙම නෙවෙයි නිහිතන්නේ මම නැත්තම් අම්මේ උදේට ඉර පායන එකක් නැහැ හන්දාවට ඉර බහින එකක් නැහැ මම තමයි මේ රට කලවර ගමේ රාළ ඉතින් අපේ ගෙදර මොනවත් හරියා ගන්න එකක් නැහැ මම නැත්තම් කියලා හිතන්නේ ඉතින් අර කට්ටියත් හරි කැමති එහෙම කිය ගන්නට තමන්ගේම සින්දුව තමන් කියාගෙන හම්බ කර කර දෙනවට මොකද සත්‍ය ඒක නෙවෙයි සත්‍යිනේ උන්ට සත්‍ය දකින්න ඕන උන්ට දුක දෙන්න ඕන දුක දෙන්න ඕනේ නැහැ දුකට මුණ දෙන්න හදන්නේ මෙන්න මේක සතියෙන් අල්ලලා දෙනවා ඉච්චරයි සතියෙන් කරලා දෙන්නේ සම්පජඤ්ඤයේ පස්සක තියෙන්නේ සමාධියේ පැත්තක තියෙන්නේ සතිය මේක දුන්නට පස්සේ අපිට ඇස්සරෙනවා ඔක්කොටම වෙන්නේ කලාතුකින් දෙනකොට ඇස්සරෙනවා අපි කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ එච්චරමයි මට ඉතාමත්ම මේ හද දනවන දේ තමයි මම මේ කාගේ පදේටද නටන්නේ මම මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ සුද්ධ වශයෙන් මායාට අපි මොන ආර්ථික න්‍යාය දැම්මත් මොන දේශපාලන න්‍යාය දැම්මත් මොන සමාජික න්‍යාය දැම්මත් අංචුර මායාගේ පදේකට නටන්නේ වට වෙලා ඉන්නේ මාරසේනාව නියෝජනය වෙන්නේ මාරසේනාව තමයි ඉතින් ඕක දකින්නට ඒගොල්ල කැමති නැහැ ඒගොල්ල තියා තමන්වත් කැමති නැහැ සත්‍ය මෙන්න මේ ඉතාමත්ම මිහි අමිහිරි චිත්ත බෙහෙත ගෙනල්ලා ඉදිරිපත් කරනවා දත් මූණ කණ්ණාඩිය මූණ බලනකොට මූණ පේන්නසේ මේ ඇයි මෙච්චර මේ වද විඳින්නේ කියලා. හැබැයි ඒක මම කියන හොඳ සංසාරේ මෝරපු හොඳට මේ පරිප්පෝ කාපු කෙනාට තමයි ඒක තේරෙන්නේ. අනිකත් හිතන්නේ ඔහොම හිතලා බෑ. අපි මේ අනුන් ගැන හිතන්න ඕනේ මේ කරුණා මෛත්‍රිය කරන්න ඕනේ කියලා ඒ ඔක්කොම මට වෙන්නේ එස්කේපිසම්. මේ තමන් විසින් අඳගෙන ඉන්න ගත කරන ජීවිත. අන්නේ එක පිළිමත සත්‍ය ලැබලා දෙන අවබෝධය සද්ධාවෙන් දෙන්නෙත් නැහැ වීර්යයෙන් දෙන්නෙත් නැහැ සමාධියෙන් දෙන්නෙත් නැහැ ප්‍රඥාවෙන් දෙන්නෙත් නැහැ ඒක නිසා මම මේ අත් දෙකම උසල හැම වෙලාවෙම මේ සතියට වැඳ වැඳ ඉන්නේ හැම වෙලාවෙම තමන්ගේ ඇති හැටිය කණ්ණාඩියෙන් පෙන්ලා දෙනවා සද්ධාව බොහොම උපනංගල වෙන්නන්නේ ආලවට්ටම් කරලා ලස්සන කරලා සමාධියත් මත් වෙලා කරන්නේ වීර්යයත් ඉස්පාසු දෙන්නතු වද දෙනවා ප්‍රඥාවත් හොඳට කැපෙන කඩුවක් වගේ. සතිය නෑ සතිය ඇති හැටි පෙන්වා දීමේ මූලික පාඩම දෙනවා. ඒ නිසා මම විද අධහන ක්‍රමේ තමයි අනිපතර තියෙන සමාධිහරා සතියට එන්න පුළුවන්. නෝ සතියහරා සමාධියට යනවා කියන එක ගිහිව ඉඳගෙන බලාපොරොත්තු තියන තැන එකම වෙන්න එක. ඒක විතරයි තියෙන්නේ. මොකද මම පටන් ගත්තේ 27 විතර වෙනකොට අවුරුදු 36ක් විතර යනකම් මේකම දැක දැක මෙතන ඉන්න මේ සභාවෙ ඉන්න ඕනම කෙනෙකුට වැඩිය මහන්සිලා වැඩ කරා. ඉතාමත්ම සාර්ථක වැඩ කරනවා වැඩ කරන හැම වෙලාවෙම මට තේරෙනවා මේ හැම සාර්ථකකමක්ම පරාදයක් කියලා මේ හැම ජයග්‍රහණයක්ම හැම ළඟාවීමක්ම මම මගෙන් හොරකම් කිරීමක් කියලා නමුත් ඒව මකල යන විදිහට මට ජයග්‍රහණෙ ඉන්න පටන් ගත්තා හරියම් අත තියෙනදී හරියන්න පටන් අරගත්තා ඉතින් ඒකකොට අර සතිය කල්යතෝ පටන් අරගෙන තිබුණ නිසා මේකේ මේ ඇති හැටිය දැක ගන්න මොකද්ද මේ ඒව නිකන් ලෝකෙ පැත්තෙන් බලනකොට අවාසනාවන්ත දේවල් හැම ජයග්‍රහණයක් හරහම තියෙන මත්තිම ගතිය තමයි මේ අඳින ගතිය මත්තන ගතිය පේන්න පටන් අරගත්තා. හැබැයි ඒකෙදි මම ඇරියේ නැහැ. මම කිව්වේ ගිහියෙක් විසින් බලාපොරොත්තු වෙන්න ඕන දේ හැම ජයග්‍රහණයක් සඳහාම සකන් කරා. සකන් කළා මේකට පුළුවන්ද? මේකට මම සුදුසුද? එනිසා මම මේ පැනලා යන්න හදන්නේ කියන එක උත්සාහ කරා. ජය හොඳ නරක දෙකෙන් මට හොඳමයි වැඩි උනේ. ජය පරිදුන දෙකෙන් ජයමයි වැඩි උනේ. ඒ වුණත් අර කල්ලාතුම සිස්ටම් එකට දාලා තිබුණ සතිය. එතකොට තේරෙන්න පටන් අරගත්තා enough means enough. ඇති කියන්නේ ඇති. කොයිත් වැඩිය බෑ කියන එක තේරෙනවා. ඒක මම හිතන්නේ මේ ඥාන පුදුමේ ભેදේ හෝ බෞද්ධ බෞද්ධ ભેදේ නෑ. මේ සතිය දුන්නා නම් කාට හරි කණ්ණාඩිය අතට එයාගේ ප්‍රകൃතියට පේනවා. ඒකට වසංග ගන්න ගියාට කරන්න දෙයක් නෑ. ඇත්ත දකින්න ඕන නම් සතියෙන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ ඕන නම් සමාධිය ඇති කර ගන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සාමාන්‍යයෙන් මේ වැඩසටහනට එන්න මාස කීපයකට පමණ පෙර සිට භාවනා කරගෙන ගියා. නමුත් මේ වැඩසටහනට ඇවිල්ලා පළවෙනි දින දෙක තුන ගත වෙනකොට මට ඒ ගෙදරදී කරපු මට්ටමට එන්න බැරි වුණා. නමුත් අද වෙනකොට හතරවෙනි දවස් වෙනකොට මම ටිකක් දුරට සාර්ථකයි කියලා මට හිතෙනවා. නමුත් මට මේ භාවනාව යදී ඉන්නකොට මට මගේ මේ දෙමව්පියෝ නිතර මතක් වෙනවා. ඒ අය මේ පැත්තට නැඹුරු නැහැ. ඒතර මට ඒක පොඩි වේදනාවක් වගේ දැනෙනවා. ඒ අයවත් මේකට සහභාගී කරගන්න තිබ්බනම් හොඳයි කියලා. මම එතකොට ඒ වගේ වෙලාවක ඒ අය සහභාගී කරගන්න බැරි තත්ත්වයක් නම් තියෙන්නේ කුමක් කළ යුතුදයි කියලා තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ.
Mind your own business. තමන් මඩවලෙන් එළියට එන්නේ ඉස්සෙල්ලා තව කවුරුත් මඩවලෙන් ගොඩ ගන්න හදනයි කියන්නේ තමන් තවත් තෙරෙනවා. ඒ නිසා අපිත් හිතනවා අපිත් අයියලා තමයි අපිටත් පුළුවන් දරුවොත් ගොඩ ගන්න පුළුවන් අම්මලාත් ගොඩ ගන්න පුළුවන් ගුරුවරුත් ගොඩ ගන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි තමන් ඉන්නේ මඩවලේ බව මතක නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ ඉස්සෙල්ලා ගොඩ වෙයන්. වීලි දැනකට ගිහිල්ලා ලණුවක් හරි කෝටුවක් හරි දීලා ඔය මඩේ ඉන්න එක ගොඩ ගන්න. තේරෙනවද මඩවලේ size එක? එච්චරයි. අපි කේක බයිලා කියන්න පටන් අර ගන්නවා. ඉඳගෙන ඉවරලා මම දකින්නේ මෙහෙමයි. ගෙදර ඉන්නකම් කල්පනා කරනවා අනේ මට කවද්ද රිට්‍රීට් එකට යන්න හම්බුනේ. අනේ මට කවද්ද විවේකයක් හම්බුනේ. අනේ මට කවද්ද නිසස්තරක් හම්බෙන්නේ. රිට්‍රීට් එක නිසස්තරක් හම්බෙච්චාම අම්මා මොනවා කරනවද දන්නේ. තාත්තා මොනවා කරනවද දන්නේ. ඉතින් රිට්‍රීට් එක ඉඳගෙන ගෙදර කතා කරනවා. ගෙදර ඉඳගෙන මෙහෙ කල්පනා කරනවා. අපි අරිදම් සාංශිකේ වයස විතරේ පැවිදි කරා වස්සදිමුණේගේ සිවුරු ඇරලා හිටියා. ඉතින් මෙහි ආපුවාම පුදුමාකාර ආශාවෙන් බෝම්බු ගෙනල්ලා වේලලා හරි ගස්සලා තම්බලා ඉතින් සිවුරු හොදලා දෙනවා. දැන් ගියනේ. දැන් මම පරේගෙන් වගේ වැඩ ගන්නවා. මම කවුරු මයි ළඟට ආව මම වැඩ ගන්නවා. ඒක මගේ හැටි. ඉතින් අරගත්තාම කියනවා අනේ සාංශ පුදුම සන්තෝෂයක් මට තියෙන්නේ. ඔබ වහන්සේගේ සිවුරක් හොදලා දෙන්න ඇවිල්ලා ඉතින් ගෙදර රෑ බුදියාගෙන ඉන්නකොටත් දැන් කල්පනා වෙනවලු මං කවද්ද යන්නේ ආරණ්‍යයට ගිහිල්ලා වෙලලා බෝම්බ ටිකක් හොයන්නට රත් කරලා මේ සිවුරක් හොදලා දෙන්නේ කියලා මං කව දැන් ගෑණිත් එක්ක බුදියා ඉන්නකොට නේද ඔබට සිවුර මතක් වෙන්නේ කියලා දැන් ඔබ සිවුරේ ඉන්නකම් ගෑණි ගැන මතක් කර කර හිටියා එක දවසලු පින්ඩපාතේ ගියේ ගෑණියක් ගාවට එදාම ඒ ගෑණි බැඳා සිවුරේ ඉන්නකම් කොච්චර ගෑනු ගැන කල්පනා කරන්න ඇද්ද දැන් ගෑණි ගැන ඉන්නකම් කොච්චර සිවුර ගැන කල්පනා කරන්න ඇද්ද ඉතින් මේකටත් වැඩිය ජෝක් එකක් තියෙනවද ලෝකේ? මහා විකාර ලෝකයක්. ඔය ඒකයි ඔය බුදුහාමුදුරේ භාගයට hina වෙලා බලන් ඉන්නේ අපේ දියා. අයියෝ මෙහෙමත් જાතියක්. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්. මිනිස්සු ඉනේ තිබෙයිද මේයි ගැලවීමක් කියලා. ඔය වෙස්ට් එකේ කියනවා බටේ ලෝකේ කියනවා මේක ගඟක් කියලා හිතන්නකො. මෙහා පැත්තේ තනබිම්. විශාල ගඟ. එහා පැත්තේ තනබිම්. අර යහ පැත්තේ තනකොළ කන දෙනට පේනවලු වේලිලා තනකොළ ගණ්ඩ දෙයක් නැහැ ඔහේ උලා කකා ඉඳ තියෙන කියලා අර පැත්ත බලනකොට එහා පැත්තේ තිනවලු දෙනක් යායට තනකොළ ඒකී කනවලු බොහෝම ජයට ඉතනලු අනේ අම්මේ මට මේ ගඟ එහා පැත්තේ යආගන්න විදියක් නැහනේ එහා පැත්තේ තනකොළ නිල් යායට කියන ඒ දෙනත් කෙලින් බලනකොට ඒකත් වීලිලා ඒ දෙන්න පේනවලු මේ දෙනේ ඉන්න තැන යායට තනකොළ කියලා කියන හරහට බලනකොට තනකොළ ලස්සන පේනවා මෙහෙම කෙලින් බලනකොට වීලිලා ඉතින් කියනවා අද ෂෝ ඉස් ග්‍රීන දෑන් දිස්සන් කියලා අර දෙන කෑවට මොකද හිත තියෙන්නේ අනේ යහපත දෙන්න ඉරිෂා. ඒකිට ලස්සන ඒකිට තියෙන්නේ එතන කෑවට මොකද ඒක වේලිලා මේ පැත්තේ දෙන ගැන ඉරිෂාව. කවදාකවත් අපිට ලැබිච්ච දේ ගැන සතුටක් මොකද නෑ ඊගාවට කරන්න තියෙන දේ හැරි වෙච්ච දේ ගැන හැරි කල්පනා කර කර අපි කටු කොහලක් හදාගන්නේ. ඒකල හිතන එක පරාණ උද්දායත පරි සංයුත විතක්කයක්. එතනම් මෛත්‍රී කරුණාවක් කියලා එකට ලේබල් එකකුත් දාගන්නවා. අනේ සර්වචනාචර පේනවා. සර්වචනසේ කියනවා උඹ ඔය ප්‍රේම කරන්නේ උඹීම සංකල්පයකට මිසක් අම්මට තාත්තට නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නිතේ කාමයන් චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. චිත්තේව කාමං තතේව ලෝකේ අතිත්ථ දීරෝ විනේති ඡන්දං කියලා තියෙනවා. මේ ලෝකයේ තියෙන විචිත්තත්වයේ නෙවෙයි මහණෙනි අපි බැඳෙන දේ. තමන්ගේ සංකල්පයට ඇති බැඳිල්ල. සංකප්ප රාගෝ පුරිසස කාමෝ. චිත්තේව කාමනි තතේව ලෝකේ. ඔය ලෝකයේ තියෙන කාමයේ ඔහොම තිබිච්චා. උඹේ සංකල්ප ගැන පොඩ්ඩක් උඹ විනයනය කරපන්. එදාට ඔය ලෝකෙන් අයින් වෙන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ එක මේ භවතණ්හාවේ භවතණ්හාව වලට සම්බන්ධ කාරණයක්ද?
මේක සාමාන්‍ය බැලුව බැලමුට භවතණ්හාවට වැටෙන්නේ. ඒ භවතණ්ණාව අසාර්ථක වෙනකොට එන ද්වේෂිත කියන විභවතණ්ණාව. භවතණ්ණාව ස්ථිර කරගන්න ශාස්ත්‍රාක්ෂර කරගන්න බැරි අපිට. අපි රසක් විතරදල නෙවෙයිනි. අපි නිකන් සිරිබිරිස්ලානේ. එතකොට අපිට භවතණ්ණාව කරගන්න බැරි වෙනවනේ. බැරි වෙච්ච ගමන් ඒකට විරුද්ධ යන එකත් එක්ක හටක්. ඒක විභවතණ්ණ. ඒ භවතණ්ණාව ටක් ගල පෙරලෙනවා විභවතණ්ණාවට. භවතණ්ණාව රාගේ. විභවතණ්ණාව ද්වේෂය. භවතණ්ණාවෙම හේවනලා තමයි විභවතණ්ණාව. ඒක නිසා අපිට මේ හැඟුම් ඇතිකරන්න අපි රට ගැන කතා කරනවා ජාති ගැන කතා කරනවා ආගම ගැන කතා කරනවා ඔක්කොම භව තණ්හාවට වැටෙන්නේ මගේ ඉඳුරම් පිනවීම මගේ ඇහැ කන නාසය දිව පිනවීම කාම තණ්හාව භව තණ්හාව කියන්නේ මම වගේ මගේ ඇත්තන්ගේ මම වගේ මගේ රටේ මම වගේම හිතත් අනිද්දත් ඔක්කොම පැතිරෙන හරිය භව තණ්හාව ඒක ඉතින් බරපතල වගේ කීමක් නේ කරගන්න බෑනේ ඒ කරගන්න බැරි වෙනකොට මොකකින් හරි වරදිනකොට වරදින දෙයට විරුද්ධව නැගින එක විභව තණ්හා. අසත්‍යක භාවයට හේතු වෙන දේ බාහිරේ නෙපෙන්නේ එතකොට. ඒක විභව තණ්හා. ඒ නිසා ඒ අතර පඹගාලේ පැටලිලා වගේ තියෙනවා. ඇත්තටම කාම තණ්හා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපිට අවශ්‍ය හැඟුම් රූප ශබ්ද ටික ගන්න එක ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක මට නෙවෙයි මගේ අයට දැන් නෙවෙයි හෙට මම යන්නේ තැන. ඒක කවදාකවත් ඉවර කරන්න පුළුවන් කන්නේ. ඒක හරියන්නේ නැතිකොට විභව තණ්හා වෙනවා. ඒ කිය මේක කොයි එක හරි අච්චාරුව හැදි හැදි තමයි තියෙන්නේ. හොඳයි අපි සැලසුම් කරපු කාලේ සමාප්තයි. මම හිතනවා අපේ ප්‍රශ්න තවදුරටත් නැහැයි කියලා. එතකොට අපි මයිකේ කොන සංඥාවක් නැහැ අපි කාටත් ඇහෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරගන්න. මයික් ඔන් කරලා තියෙන.
සංඥාව සමනන් සංඥාව අරමුණු කරනවා නම් සිත ඒ ගත සිතේ කුඳින ධර්මතාවය සංස්කාර හා සම්බන්ධ වෙනකොට එකනේ අපි දැන් සංඥාව කියන ධර්මය අරමුණු කළොත්
ඇත්තටම එතෙන්දී ප්‍රශ්නයක් නැතින අරමුණු කරනවද අරමුණු වෙනවද කියන්නේ
අරමුණු වෙනවා
ඔව් ඇත්තට ඒක තමයි ඒ අපි ආනාපාන සත්‍ය සූත්‍රය ගත්තාම පළවෙනි චතුස්කේ තියෙනවා පස්සම් බයං කාය සංඛාරං අසසි සාමිච්චි සික්කති පස්සම් බයං කාය සංඛාරං පස්සසි සාමිච්චි සික්කති ඊට පස්සේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී කියලා වේදනානුපස්සනාවේ තුන්වෙනි පදේට තියෙන්නේ ඉස්සලාම මතට යෝගාවචරය චිත්ත සංස්කාරයෙන් දැනගන්න පටන් ගන්නවා. චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක. එතකොට මේ යෝගාවචරයාට මේ රූප සද්ද ගන්ධ කියන මේ බාහිරයේ තියෙන සංඥා වලින් සෑහෙන දුරස්ත භාවයක් ඇති කරන තුන. නමුත් හිත නානා ප්‍රකාර වේදනා ඇති කරලා දෙන්න පටන් ගන්නවා. නානා ප්‍රකාර සංඥා ගොජ දාන්න පටන් ගන්නවා. මේ සංඥා කියන්නේ පරණ මතක. එහෙම නැත්නම් රුචි අරුචික. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ඉන්නේ හීනෙකද නින්දකද ප්‍රකෘතියේද මනෝ විකාර කියලා හොයන්න බෑ. මොකද රූප ධර්ම නැත්නම් සාමාන්‍ය ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස වලින් වින් වෙලා. එතකොට මේ යෝගාවචරයට හිතා ගන්න බැරි වේදනා ඇඟට එනවා. සුප්ප සැප දුක දෙක බිනවා. සංඥා වශයෙන් මොනම විදිහක හිතා ගන්න බැරි හැම ලෝකයකම තියෙනවා ඉන්න පටන් ගන්නවා. එතකොට හිතට හිත අරමුණු කරනව නෙවෙයි හිතට අරමුණු වෙනවා. මෙන්න මේ ටික තමයි සරුවච්චන්ස කියලා කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන මේක ඩිස්ක්ලේම් කරන්න කියනවා. ඒ ඔක්කොම වර්තමානේ නෙවෙයි. වර්තමානයේට එන්නේ අතීතයෙන් අනාගතයෙන් වෙන තැන්වලින් එන දේවල්. ඒ ඒ නිසා බේස් එකක් නෑ. හොඳ පදනමක් නෑ. මේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. හැබැයි ප්‍රകൃතිය හිතෙන්න මතු කරන එක නිසා හීනෙක වගේ ඉතාමත්ම සජීවීව පෙන්නවා. පෙන්න නිසා අපි ඇදෙනවා. අපි බැඳෙනවා. මොකද මේ මීගේ අම්ම ඇවිල්ලා කතා කරනවා, තාත්තා ඇවිල්ලා කතා කරනවා, බුදුහාමුදුරුවෝ පේනවා. ඔය වගේ වේවල් එන්න පටන් ගන්නවා. මේව ඔක්කොම නිකන් සංඥා විතරයි. ඒ නිසා යෝගාවචරය ඇහුවා මේ රූප නිවේ රූප සංඥා බව දන්නවනම් එයාට දැනගන්න පුළුවන් මේ හීනක තියෙන දේවල් වලට මම මේ ප්‍රේම කරන්නේ නැගිටට පස්සේ මේව අදාළ නැහැ. ඒ නිසා හීනෙදීම පුළුවන් නම් දැනගන්න මේක මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා, ආත්මෙ නෙවෙයි කියලා. එතකොට ඒකෙන් එන්න පුළුවන් තියෙන විශාල දුක්ඛඳක්, එන්න තියෙන විශාල ආධිනව රාශියක් මේ දාර්ශනිකවම කපලා හරින්න පුළුවන්. මේකද ප්‍රශ්න නගන්නේ කියලා මට සැකයක් තියෙනවා.
ඒක මතිනේ ඒ සංඥාව අරමුණු කළා සිත සංඥාව අරමුණු කරනවා. අරමුණු කරුවාම අර වෙනත් ධර්ම පේන්නේ නැති වෙලා යනවා.
පැහැදිලිවම.
වෙනත් ධර්ම පේන්නේ නැහැ.
ඔව්.
ඒකෙදි කුසල කියන්නත් බෑ. අකුසල කියන්න බෑ කොහොමත්. කුසලයේ පැත්ත හිතුවොත් කුසල වැඩෙනවා කියලා හිතනවා.
අකුසලේ වුණත් ඉන්න පුළුවන්. ඒ මොකද මේ සංඥාව එන වෙලාව පිළිබඳව අපේ දස උපක්ලේශ වල සඳහන් වෙන්නේ නැහැ. උපක්ලේශ වල සඳහන් වෙන්නේ වේදනා සම්බන්ධව. දස සංඥාවල එන්න පුළුවන් උපක්ලේශ 10ක් මහායාන සූරංගම සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක අපි පිළිගන්න සූත්‍රයක් නෙවෙයි. මොන සූරංගම සූත්‍රයේ සඳහන් වෙන 10 දන්නවනම් අද මේ ලෝකේ භාවනා ලෝකේ පිස්සුවෙච්ච තියෙන හැටි හොඳ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. භාගෙට හිත මේ අරමුණු වලින් වෙන් වෙලා මේ එන සංඥාවේ හිතින් හදපු මනෝ විකාරයක් බව දන්නේ නැතුව එයා බ්‍රහ්ම ලෝකත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන් ගන්නවා. දිවි ලෝකත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන් ගන්නවා. භූතයත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සේ අදහගෙන කරන්නේ. ගෝල බාලියොත් ඔක්කොම අදහගෙන කරන්නේ. ඒක කියලා දෙනවා ඒ වගේ වෙනකොට ඒ වගේ බිස්සු වැටිච්ච කට්ටිය මෙයා වට කරගන්නවා. වට කරගෙන ඇවිල්ලා උස්සාසනය ගනීවි, ඉන්ද්‍රජාල කරාවි, කරලා මේ මිනිස්සයාට කියාවි මම උඹට වැඩි ඉස්සරහින් ඉන්නේ, මං කියන විදිහට කරපන් කියලා. ඒකෝට මේ මිනිස්සයා කොච්චර දුරට මේදී අදහනවද කියනවා අන්තිමට තමන්ගේ පංචිල් පද පහක් කඩා ගන්නවායි කියලා තියෙනවා. අන්තිමට තමන්ගේ ජීවන தත්ත්වයට නොගැලපෙන තුච්ච පහාර தත්ත්වයට වත්ෙච්චාම ගෝලයේ ගුරුනාසේ දෙන්නම ඉවරයි. ඒ මොකද මේ සංඥාව වශයෙන් අඳුරන්නේ නැතුව අර සබම්බෝලි විශ්වාස කරන්න කියලා. ඒකට හේතුව මොකද භාවනා කරලා තියෙන නිවන් ලබන්න නෙවෙයි. ඉන්නේ පිට මොකද්ද මේ කළු දොදොල් වගේ මස්කට් වගේ ජුජුබ්ස් වගේ දෙයක් ඉල්ලලා තියෙන්නේ. ඒක හම්බුලා කෑවනේ බඩේවිය කියලා තමයි නතර වෙන්නේ. ඒ කාරණා 10 ඒ සූරංගම සූත්‍රයේ ඉහිල තියෙන කාරණා 10 දැක්කට පස්සේ මං කියවේ සූත්‍රේ වෙන අදහසකින්.
ආ.
ඒකේ අන්තිමට යක්කු 50ක් හඳුන්වලා දීලා තියෙනවා. රූප සම්බන්ධ යක්කු 10යි, වේදන සම්බන්ධ යක්කු 10යි, සංඥාට යක්කු 10යි, සංස්කාර යක්කු 10යි, විඥාන යක්කු 10යි. මේක ඉන්නේ දක්ෂ යෝගාවචරින්දු නිකන් ශ්‍රී ලංකාරීට නෙවෙයි. ඉතාම දක්ෂ යෝගාවචරින්. හැබැයි මෙතෙන්දී නිවන නැතුව ඉන්න පිට ලාමක දෙයකට මේ හීලින් වලට එහෙම නැත්නම් මේ සුව වෙන්න අර හැකීම මේ හැකීම වැඩි කරන්න යන මනුස්සයා මේක කනවා. කැවඩවද මොකුත් නැහැ කබර යල්ලලා පොළවේ ගැහුවා වගේ තරි ගැහෙන්න වදිනවා. වැඩින විතර නෙවෙයි සාසනෙට විශාල කැලලක්. මේ මනුස්සයා අන්තිමට බුදුන්ටත් බයිනවා. ධර්මයටත් බයිනවා. මොකද හොඳට භාවනා කරපු කෙනෙක්නේ. නමුත් එයාගේ චේතනාව හොඳ නැහැ. එයාගේ එල්ල කරලා තියෙන්නේ නිවනට නෙවෙයි. ඉතින් ඒ වගේ දෙයකට අහුනොත් එවැනි ගුරුවරයෙක් එක්ක ගිහිල්ලා අහුනොත් ඉතින් කොච්චරක් සංසාරේ පස්සට යනවද කියන්නේ බෑ. මේ මම මේ බුරුමේ ඉන්න කාලේ බුරුම සංසෝ ටික කියවල තිබුණේ මම එක දවසක් තිබුණා ටයිම්ස් මැගසින් එක ඇමරිකාව හරි ලංකාව හරි මේ එංගලන්ත හරි වෙලා තියෙන්නේ ඒ පුංචි පල්ලියක් තිබිලා තියෙනවා ඔය පෙන්තකොස්ටල් වගේ. ඒකෙදි මේ පල්ලියේ ඉන්න ෆාදර්ට ඉන්නලු පවුල් 80ක්. ඒ 80ටම කියලා තියෙනවා මේ අසවල් දවසේනොත් ලෝකේ විනාශ වෙනවා. ඊට පස්සේ ස්වර්ගයේ දෙයන්නාසික ස්වර්ග රාජ්‍ය මාතු වෙනවා. ඒ නිසා අපි එදාට සූදානම් වෙලා ඉන්නවලු හැමදාම දේශන දෙනවා. අර මේස හොඳට කන්ඩිෂන් කරලා ඒ ආසන්න දවසේ එනකොට දැන් ඔක්කොමල බලා ඉන්නවා ලෝක විනාශ වෙනකම්. යකිත් දැකපු 2012 පෙබරවාරි මොකක්ද දවසක් තියෙනවා මොකක් දවසක්? අන්න ඒ වගේ. දැන් හොඳට රත්තරන් එනකොට එයා කිව්වලු ඒ වෙලාවට ඔක්කොමල පල්ලියට එන්න ඕනයි කියලා. පල්ලියට ගෙනල් ලෙවල් කිව්වලු මේක දෙවියන් වහන්සේ විසින් හදපු මොකද පන්තා සුමදුර පාණි කියලා කන්න එයා බිව්වලු. බිලකලු ඔක්කොම ෆලෝ කරන්නයි කියලා. පවු ඉන්න උදේ බලනකොට 80 මැරලා හිටවලු පල්ලිය. පාදරුත් එක්ක. ඉතින් අර මිනිස්සුන්ට නොමග ඇරීම මෙයා තමන්ගේ ජීවිත පූජාවෙන් කරලා තියෙනවා. ටයිම්ස් මැගසින් එකේ ලියලා තිබුණා මෙන්න ඇදහිල්ලේ ආනිසංස. මුළු පවුල් 80ම පොඩි දරුවෝත් එක්ක ඔක්කොම මැරලා. ඉතින් අර මිනිස්සයත් ඉඳලා තියෙනේ පාදරුත් දෙයන්නාංශකේ එයා නියෝජිතෙක් විදියට. එයාට මේ මොකද්ද සම්බන්ධයක් තියෙනවා මේ කියන දේ තමයි කරන්නේ. අන්තිමට ගිහිල්ලා ඔක්කොමත් එක්ක ඉවරයි. ඉතින් ඒක පිළිබඳව ඒ බුදුම ස්වාමීන් වහන්සේ සඳහන් කළා කිව්වා මේ ශ්‍රද්ධාව විතරක් ඉස්සර කරන ප්‍රඥාව නැති වුණාට පස්සේ සනුවරේ වර්ගය විනාශ කරගන්න. ඒකට හේතුව මේ භාවනා කරන එනකොට සංඥාවේ අපි දන්නේ නැති එක එක මට්ටම් එළි වෙන්න ගන්න. එළි වෙන හැම එකදීම පරීක්ෂා කරනවා ඔබ මායාවද්ද කරන්නේ චපලකමද්ද කරන්නේ වංචාවද්ද කරන්නේ ඇත්තටම නිවන සඳහාද මහන්සියි. එහෙම නැහෙනේ ඒ අදාළ ලනු යා පටලගන තියෙන ප්‍රමාණයට ලනුවක් දෙනවා කාපන් කියන්නේ. ඒ නිසා මේක කියනවා මේ විපස්සනා භාවනා කරනකොට අල්ලනෝ නම් දෝතිම අල්ලපන් මම තින් අල්ලන්න යන්න එපා. මේක භයානකයි. කැපවීමෙන් කරනවා නම් කරන්න. මේ ඔය සීලිය ඕනේ නෑ. අර කොන්න මේ කොන්න ඇగిලා ගියොත් වයර් මාරු කරගත්තොත් එහෙනම් අයිතින් පිස්සු වැදෙන්න හොඳම තැන කිට්ටුම මාර්ගය. එහෙම නැත්නම් මේ සීදී නසා ගන්න කොහොම කිට්ටුයි. ඒ නිසා මේකෙත් නෑ ජෝක්ස් නෑ. මේක කරන කෙනා කරන්නත් බෑ කියලා දෙන එකක් කරන්නත් බෑ. හැම වෙලාවෙම පරීක්ෂා කරලා බලන්න ඕන මම යන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්නද එහෙම නැත්නම් මැජික් කරන්නද නැත්නම් මේ ධ්‍යාන මාත්‍ර බලලා අභිඥා ලබන්නද කරන්න ගියෝ කොහේ කියලා වරිනවද මං කියන්නේ බොරු කියලා. මේ ඇත්ත ඇති හැටි දැක්කට පස්සේ අපිට ඕන දෙයක් කරද හැකියි. ඒක ඉස්සෙල්ල කරන්න ගියාම මේ කෙලෙසිතකින් ප්‍රාර්ථනා කරන්නේ කෙලෙසිත වේදීම අවල දෙනවා. මේසයි සංඥාවේ සෙල්ලම් කැලි ටික කියවනකොට මේ අද ඔය එක එක දේවල් ඔය මේ භවනා ලෝකේ තියෙන සෙල්ලම් ඕගොල්ලන්ට වැඩි මම දන්නවා. එක එක දැන් හිතුවා රහතන් වහන්සේ නමක් පහල වෙනවා බුදු කෙනෙක් පහල වෙනවා අරකයි මේකයි ඔය ඩිම්මල් පිපෙනවනේ ඕගා. ඉතින් හැම කෙනෙක්ම මන්ට දාලා එවනවා ඔබ අන්සි දන්නවාද ඉතින් මං කියනවා නේ මම ළඟ තියන්න බලාපොරොත්තු වෙනවා තාම ගියේ නැහැ මාත් රහතන් වහන්සේ පස්සේ වන්දනා කරගන්න කියලා මම ෂේප් වෙලා නිකන් ඉන්නවා. මොකද දෙයයන් පුදුන පිංචි දෙන විඥානාරාම සංසිද කළා
තියෙනවානේ.
ඒ උන්වහන්සේ කියලා තියෙනවානේ. උන්වහන්සේ කියලා තියෙනවා කවුරු හරි කියනවා නම් මට මේ දේ තියෙනවායි කියලා ඒ කාන්තෙම නෑ කියලා බාර ගන්න. හරිම සිම්පල්. ඒ තරම්ම ලේසි. කවුරු හරි නෑ කියන මිනිහා ළඟ තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අයින්සකෝ කරගෙන යනවා. තියෙනවායි කියලා දඟලනවා නම් දන්න බූදලයක් දීලා ස්තුති කළා අයින් වෙලා නිකන්. අය ඇත්තල ඉන්න එකයි තියෙන්නේ. මේ මේ පටලවිල තියෙන සංඥාව
තමයි. භවන්ති ඉස්සෙල්ලම දේශනා කළේ ඒ වගේ සංඥාවක් තමයි තියෙන්නේ. මොකද මේ මේ ඒ කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක. ඒකට ඒක අරමුණු කරනකොට ඒ සංඥාව ක්ෂණයකදී නැති වෙලා යනවා ක්ෂණයකදී ක්ෂණයක් යන්න බැරි තරම් කාලයකදී ඇති වෙලා නැති වෙලා යන සත් ස්වභාවය ඒකදී මේ සාමාන්‍යයෙන් මේ දැන් ගාන්ධාරයන් වර්ගවම සත්‍ය විතරක් තියෙන අන්නේ වගේ දෝංකාරයක් තමයි දෝංකාරයක නැවත නැවත ඇති වෙනා නැති වෙන දසිතාවය තමයි පමුතුනේ විදියට තේරෙන්නේ
ඒකට ඇයි සංඥාව කියන වචනේ පාවිච්චි කරන්නේ
ඒ සද්ද සංඥාවක්නේ ඒ වගේ නිසා.
මේක සමහර විටක මම දන්නේ මට ඔය කියන කොමියුනිකේට් වෙනවද කියලා. මේක ඒ වගේ සද්දයක් බවට, රූපයක් බවට, ගන්ධයක් බවට, රසයක් බවට, පහසක් බවට පත්‍ච්ච නැති මූලික ප්‍රයිමෝඩියල් එනර්ජි එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මූලික ඒ විශ්ව ශක්තිය වගේ තියෙන එක කෙනෙකුට සද්දයක් වශයෙන් ඇහෙනවා, නිතර ඇහෙනවා. තව කෙනෙකුට මධ්‍යස්ථ ආලෝකයක් වශයෙන් පේනවා. තව කෙනෙකුට ස්පර්ශයක් වශයෙන්, කම්පනයක්, චංචලයක් වශයෙන් පේනවා. කොහොම හරි ඒක මත් පේන නොපෙනෙන එක වෙනස් වුණාට ඒක නිතරම තියෙනවා. නිකන් යට තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ තමන් තමන්ට හුදෙකලා වෙනවනම්, ඒකට ගියාට පස්සේ තමන් විස්රාම වෙනවනම්, ඒකට ගියාම තමන් විවේක වෙනවනම් උල්ලුවන්තනම් බලන්න ඕනේ ඒකත් එක්ක ඇසුරු කරගෙන ඉඳලා මේකේ ඉන්නකොට මොනවද තියෙන ආදීනව කියලා. මට රාගෙ මතු වෙනවද? ද්වේෂෙ මතු වෙනවද? මෝහෙ මතු වෙනවද? මේක නඩත්තු කරන්න මගේ මොනවාරි කැප කරන්න කියනවද? මොකක්වත් නැහැ. ඉතින් මොනවත් නැත්තම් මේක නිවන කියලා බාරගන්න කියනවා. මේ ළඟදී ඔය වයසක මිනිහෙක් මට ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්වා තව දවස් 10ක්වත් මං ඉන්න එකක් නැහැ ස්වාමීන් වහන්සේ. තව දැන් අවුරුදු 90කට කිට්ටු කරගෙන තියෙන්නේ. මට කිසිම එක බයක් නැහැ. එනමුත් ස්වාමීන් වහන්සේ මට එන්න ආසයි ඔබන් සම්බෙන්න එන්න විදියක් නැහැ. ඉතින් මං කොහොම මං ආවද ඇවිල්ලා මගේ තනින් කිරි දෙන්න යයි තෝ ඉන්න තැන දිහා බලනකොන්නගෙන ජීන්නේ කියලා. නෑ අවසර මං වැඩි මං භාවනා කරනවා. මට එහෙම බයක් නැහැ. මරණ පිළිබඳ බයක් නැත්තේ නෑ. කීලෙවෙලා මනුෂ්‍යකම මෙන්න මෙහෙම මම ඉන්නේ මෙන්න මේ වගේ තැනක ස්වාමීන් වහන්සේ මට මේ බිම්බිම හැකිලිමත් නැහැ ආනාපානෙත් නැහැ ධක්මනත් මොනවත් නැහැ හිත බොහොම විවේක තැනකටලා ඉන්නවා ඉතින් මං කොයිද ඔක හොඳනේ ඕකම ඇසුරු කරන්න ඕකේ අවසර ඇරිච්චහම ඕක මේ ලෝකේ කියන වෙන කවුරුවත් ඉන්නවද කියලා මම මංගෝ නෑ මට තියෙන පිස්සුව කාටවත් නැහැ මේ මගේ පිස්සුව නෑ අවසර ඔය මේ කාට පිටේ සෝන්ති බාල හඳුර ඕකම මට කිව්වනේ සුබ මේ කඳුපොඩ ඊට පස්සේ මං කොහොමද කිව්වේ කියලා. ඊට පස්සේ මං කවලු භාවනා කරපුවා මට ආනාපානේ හරි බිම්බි මැකෙනු කිච්චා මං උතන තමයි ඉන්නේ. බොහොම විවේක තනක් කියලා. අර හාමුදුරුවෝ වැත රටල ගිළු මිනිස්සු ඕකට ඔබට නමක් නැත්තම් නිවන කියලා කියපන් කියලා. අපි ඔකට තියෙන බය නෙතිනේ. ඔබ සැකකිරිල් නෙතිනේ. ඒ තාක්කල් ලෝක අපිට මොකද්ද කියන්නේ? සමාදම් වෙන්න බෑ. පිළිගන්නේ
නෑ. නෑ පිළි සැකයක් මට නෑ. මම හැවේ සංඥාව
සංඥාව කියන වචනේ පාවිච්චි කරන එකට මම කැමති නැහැ. මේක සංඥාවක් නෙවෙයි. මේක මේ පවචින දෙයක්. මේකට යන එක සමාජෙන් කොන් වෙනා වගේ එකක්. පහළ වෙනා වගේ එකක්. තනි වෙනා වගේ එකක්. විවේක වෙනා වගේ එකක්. විස්රාම වෙනා වගේ එකක්. මේ තරුණ කාලේ මේ කාව නම් අපි එකට කැමති නෑ. මොකද අපිට ඕන සමාජශීලීව ගත කරන්නේ. නමුත් 50ට පැනනට පස්සේ ජීවිතේ තල තුනක්ම තියෙනවානේ. ඒතර කොහොමදක් දන්නන්නේ කොහමද මරනකොට තනියෙන් මැරෙන්නේ කියලා. අන්න එහෙම කෙනාට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉඳුරන් හොඳට ප්‍රകൃතිය තියෙනවා. තරුණ කාලේ මේක තේරුම් ගන්නවා කියන එක අමාරුයි. හැබැයි ගත්තොත් ගොඩක් අලාර චාන්ස් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිඳිතයි. සාමාන්‍ය ලෝකෙත් එක්ක බලනකොට ඒක නිඳිත තත්ත්වයක්. කොන් වෙච්ච තත්ත්වයක්. මොනවාද කියන්නේ දුකක් පෙළෙන සුළු ගතිය. නමුත් මේක තමයි දුක්ඛ සත්‍ය කියලා බාරගත්ත දේ සුක්ඛම විරයි. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න නැතිවේ මේ දුක කියලා කියන්නේ. ඕකෙන් අපි කොච්චර මායින් කරන්න හැදුවත් අයින් කරන්න හදුවම බලුවල්ගේ අවුරුදු 7ක් දාලා තිබුණා තුනුබුරුගේ කෙලින් වෙන්නේ නැහැ. බලුවල්ගේ ඇදයි. ඕක බාර ගන්න බැරි නිසා තමයි මේ තැන් උරුට්ටුවයි රණ්ඩුවයි තියෙන්නේ. මං කියන්නේ ඔන්න ඔය ගිනි අඟුරක් වච්චා වගේ කියලා ඔන්නක බාර ගන්නකො සංඥාවක් නෙවෙයි. සංඥාවක් නෙවෙයි. සංඥාව කියන වචනේ ගත්තොත් සංවේදනයට බාධා කරනවා. මේක නෙවෙයි මං කිව්වේ. මං කිව්වේ භාවනා කරන යනකොට මේ වගේ විකාර එන්න පටන් ගන්නවා. ඒකට අහු වෙනවා මේක භාවනා ලෝකයේ තියෙන ට්‍රැප්ස්. බොරු වලවල්. නමුත් මේක උප්පත්ති ඉඳලම තිබුණ එකක්. භාවනා කරලා ගත්ත එකක් නෙවෙයි. මේක තමයි මනුස්සකමේ අඩිය මට්ටම. අපි යෝගට වැටිච්චාම අපි හිතන්නේ මම නිකමෙක් වුණා කියලා. අපි රැහෙන් කොන් වුණා කියලා. අපි පාළු වුණායි කියලා. අපි මේ ගණන් ගන්න දෙයක් නැති වටිනාකමක් නැති දෙනෙක් කියලා අපි කොහොම හරි පොරක් වෙන්න උත්සාහ කරනවා අයියා වෙන්න හදනවා අන් පෙන්නන්න හදනවා පෙන්නන්න මේක නැති වෙන එක තමයි වෙන්නේ කවදා හරි මේක බාර ගන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ කියේ පුබ්බේ අනනුසුතිසු ධම්මේසු චක්කුංගතපාදි ඥානංගතපාදි පඤ්ඤාවතපාදි විජ්ජාවතපාදි ආලෝකෝතපාදි කියලා සංසාරේ පුරාට ප්‍රතික්ෂේප කරපු ඉදී පෙර නොඇසු නොවිරු ඥානයක් මට මහනේ පහළ වුණා මම මේකට දුක්ඛ සත්‍ය කියන ආර්ය දුක්ඛ සත්‍ය කිව්වහම බුදුරජාණන් වහන්සේගේ රැස්වීදිනවා. එතකම මේ කෙනෙකුට තිබුණේ පාළු ගතිය. කම්මැලි ගතිය, නීරස ගතිය. දැන් ඒකට අලුත් අර්ථකතනක් දෙනවා. මේක තමයි අපි හොයන්න අවබෝධ කරන්න හදපු දුක්ඛ සත්‍ය. ඒ නිසා බුදුජානක මේක ලස්සන වචනකින් කියනවා, මහණෙනි දුක්ඛ සත්‍ය නම් දුක බව මම කිසිසේත්ම මම උඹලත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. මම එකක් උඹලට කියන්න. දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරනවා විතර සැපක් මුළු මනුස්ස ලෝකෙම නැහැ. ඕකටයි මම දිව්වේ. ඕක තමයි මේ දේ කියලා අවබෝධ කරපු දාසේ හිතනවා. බුදු අම්මේ අපි මේකට ගෙවපු ගෙවිල්ල. අර බල්ලා වලි කියල්ලන්නේ කරකිනවා වගේ කර කෙනා මේකවත්. බාර ගන්න කවුරු කියන්නේ. ඒකත් අපේ කර්ම ගෙවෙන්න ඕනේ වෙනකොට. මොලේ පෑදෙන්න ඕනේ අපිට. අනිතික මේ සංසාරේ වෙන ඛණ්ඩ මගුලක් නැහැ. ඔච්චරම තමයි යවුණෝ කන්නේ. ආන්නේ විදි මේරිල්ලක් එන්නවා. එතකොට මේක බාර ගන්න. හොඳයි අපි විනාඩි 10ක් වැඩිපුර ගත කරලා තිනවා ගෙවන්න ඕන එකට. අපි හතරට නැවත අපි රැස් වෙනවා. මම හිතන්නේ පරියන්කේ. හතරට පරියන්කේකට රැස් වෙනවා. ඊට පස්සේ අපි හයමාරට ධර්ම දේශනාවට රැස් වෙනවා. ඒ නිසා අපි මෙතන ඉඳලා පැය කමාරක එකමාරක් නෑ දැන්. එකයි කාලක් තියෙනවා සක්මන් කරන්න. සක්මන් ඉපස්සේ අපි සමෝපාණ්ඩ එකතු වෙමු. ශිරු දිනාටම තෙරුවන් සරණයි.